නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා අපි ආයතන පහටම යොදාගත්තාම හරිනේ තුනක් නැති අනිත් දෙකත් එකතු කරගන්න. ඇසට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වෙන දේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේ ටික කියනවා පංච මොනවා කියලාද කියන්නේ? ඈ පංච ඉන්ද්‍රිය. එහෙම කිව්වොත් හරිද? පංච ඉන්ද්‍රිය. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට කියනවා ආයතන. ඒ හැටම සදීන්ද්‍රිය කියලා කියනවා. ඉන්ද්‍රිය කියන තව වචනයක් එදෙනවා. සද්ධීන්ද්‍රිය, විරේන්ද්‍රිය, සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා තවත් ඉන්ද්‍රිය ධර්ම කියනවා. එතකොට අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා කියන්නේ බාහිර ආයතන. දැන් මේ සියල්ල ඇහත් රූපයක්, කනත් ශබ්දයක්, නාසයත් ගන්ධයක්, දිවත් රසයක්, කයත් පහසක්. මේ සියල්ලම අයිති වෙන්නේ එකම ස්කන්ධයකට. චක්කු රූප, සෝත රූප, ඝාන රූප, ජීවා රූප, කාය රූප. චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ඝාන ප්‍රසාද රූප, ජීවා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. ඒ ආයතන පහත් අයිති රූප. අනිත් පහට කියනවා රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒ පහත් රූප. එනිසා විභංගයේදී ධම්මසංගණයේදී මේ ආයතන 10ම අයිති වෙන්නේ රූපස්කන්ධයට. මේ ආයතන 10ම රූපස්කන්ධයටයි. එතකොට අපි ආධ්‍යාත්මික ආයතන පහත්, බාහිර ආයතන පහත් පිළිබඳව විමසලිමත් වෙනවා කියලා කියන්නේ, විමර්ශනය කරනවා කියලා කියන්නේ රූපස්කන්ධය පිළිබඳව අවබෝධ කරනවා කියන එක. එතකොට ඇහැට, කනට, නාසයට, දිවට, කයට ගැටෙන අරමුණු ටික විතරක් නෙවෙයි, මේ දෙපැත්තෙම තියෙන්නේ රූපම. ඇහත් රූපය, ඇහැට ගැටෙන රූපය දෙකම රූප ගණයට යන්නේ. එතකොට දැන් ගැටලුවක් තියෙනවා. ගැටෙන්නේ රූපයත් රූපයක් සමඟ. එහෙම නැත්නම් අපි විතර ධර්මයේ භාවිතා වෙන විදිහට ධාතුව ධාතුව. දැන් අපි ඒක විමසලා බැලුවොත් නේද? ඇහැ කියන්නේ කුමක්ද කියලා. ඇස කියන්නේ කුමක්ද කියලා. අපි යම් පරීක්ෂණයක් කළොත් අපට ඒක අවසන් වෙන්නේ ධාතුකින් තමයි. ඇහැට ගැටෙන රූපය යම් පරීක්ෂණයකට ලක් කළොත් ඒක ප්‍රතිඵලයක් ලැබෙන්නේ ධාතු. එතකොට ඇති යථාර්ථය තමයි ධාතුව. ධාතුව ඇති තැනට අපි යම් පැනවීමක් කරලා තියෙන. මේක ඇහැ. මේක කන. දැන් මෙතන ඇති යථාර්ථය තමයි ධාතුව. ධාතුව ඇති තැන අපි නමක් පනවලා තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය. හැබැයි මෙන්න මේ ආයතන පහ රූපස්කන්ධය වුණාට මේ පහෙන් කෙරෙන කෘත්‍ය අනුව මේ පහකට බෙදලා තියෙනවා. ඇහෙන් කරන කාර්ය කනට, නාසයට, දිවට, කයට කරන්නේ. කනෙන් කරන කාර්ය ඇහැටවත්, නාසයටවත්, දිවටවත්, කයටවත් කරන්නේ. නාසයෙන් කරන කාර්ය ඇහැටවත්, කනටවත්, දිවටවත්, කයටවත් කරන්නේ. දිවෙන් කරන කෘත්‍ය ඇහැටවත්, කනටවත්, නාසයටවත්, කයටවත් කරන්නේ. කයින් කරන කෘත්‍ය කයට මිස අනිත් ආයතන හතරට කරන්න පුළුවන්. මේ පහම එකම රූපස්කන්ධයට අයිති වුණත් මේ පහේ ක්‍රියාකාරීත්වය අනුව නානත්වයක් තියෙන වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා ක්‍රියාකාරීත්වය කෘත්‍ය කාර්ය අනුව. ඇහැට පුළුවන්කම තියෙනවා රූපය අරමුණු කරගන්න. කනට ශබ්දය අරමුණු. නාසයට ගන්ධය අරමුණු. දිවට රස අරමුණු. කයට පහස. ඒ වගේ බාහිර අරමුණුත් ඒ අදාළ ආයතනයක නිසා වෙනත් ආයතනයකට ඒ සිද්ධ කරන්න බෑ. අනිත් දේවල් ඇති ගොදුරු කරගන්න බෑ. ඇහැට රූප විතරමයි ගොදුරු කරගන්න. කනට ශබ්ද විතරයි. එනිසා මෙතන එකම ධාතුව මේ හැම තැනකම තිබුණත් එහි ක්‍රියාකාරීත්වයේ අනුනානත්වයක් වෙනසක් දැකිය හැකියි. ඒ වෙනස්කම ඇති නිසා තමයි මේ රූපස්කන්ධය මේ ආයතන වශයෙන් කොටස් පහකට බෙදලා දක්වන්නේ. දැන් අපි ඇසෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස ලබනවා කියන එක තමයි අපේ සාමාන්‍ය ඇසෙන් රූප දකින. ඇහෙන් රූප දකිනවා කියන අදහස තමයි ලෝකේ භාවිතාවේ. ධර්මයක් උගන්වන මූලික ගැන්වීම් වලදී තියෙන්නේ තින්මයි. චක්කුණා රූපං දිස්වා. ඇසින් රූප දැක. ඇසින් රූප දැක කියලා කියනකොට එතන ඒ රූපය ඇහින් කොහොමද රූප දකින්නේ කියන න්‍යාය ක්‍රමයක් තමයි ඉගෙනගෙනවා ඉස්සන. සූත්‍ර දේශනාව කියන්නේ සම්මුති දේශනාව. සම්මතේක්මවා යන්නේ නැහැ. දහමට බැස ගන්න කොටයි සම්මතේක්මව පරමාර්ථයට දහම තුල දෙන්නේ. එතකොට ඇහැට ඇහෙන් රූප දකිනවා. කනෙන් ශබ්ද අහනවා. දිවෙන්, නාසයෙන්, කයෙන් රස, සුවඳ, පහස දැනගන්න. දිට්ඨ, සුත, මුත. මනසින් දැනගන්නවා. විඤ්ඤාත. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. සියලු කාර්යයන් මෙච්චරයි. මේ ආයතන හයෙන් කරන්න පුළුවන් දේ තමයි දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දැන් එහෙට පුළුවන් එහෙට රූපයක් ගැටුනහම දැකීමක් වෙනවා. එහෙට රූපයක් ගැටුනහම දැකීමක්. එපමණයි හැට කරන්න පුළුවන්. රූපය ගැන හිතන්න බෑ. ඇහැට පුළුවන් දකින්න විතරයි. හිතන්න බෑ. අපි මේ රූපයක් ඇහැට ගැටිලා මේ අහවල් රූපයයි මේ හවල් රූපයයි කියලා නම් පනවගෙන දකින්නවා දැනගන්නවා කියනකොට මේ ඇහි කාර්යභාරයම විතරක් නෙමෙයි මෙතනදි සිද්ධ වෙලා. තවත් ආයතනික ස්වභාවයෙන් මනස එකතු වෙලා තියෙන. හිත එකතු වෙලා තියෙනවා. අපි ඇහෙන් රූප දකින්නවා බලනවා කියනකොට රූපයක් හඳුනා ගන්නවා කියලා කියනකොට ඇහැට කරන්න බැරි කාර්යයක් තවත් ආයතනයක් මැදිහත් වෙලා හැමතිස්සෙම සිද්ධ වෙනවා. චිත්ත වීති කියලා දක්වන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. ඇහැට රූපයක් ගැටුණාම චක්කු විඥානය උපදිනවා කියන අදහස තමයි අපට ධර්මයේ හැමතැනකම කියවෙන්නේ. චක්කුං පටිච්ච රූපේච්ච උපජ්ජති චක්කු. එහෙනම් මේ මෙතන ගැටලුවක් තියෙනවා. ඇහත් රූපය ගැටෙන දේ රූපය. රූපේ රූපය සමග ගැටුණාම විඥානයක් උපදීද? ධාරේම කොහොමද දේශනා කරලා තියෙනවද වෙනකන්? විඥානය කොහොමද උපදිනවා කියලා කියන්නේ? නාම රූපච්ච විඥාන. එතකොට දැන් මෙතන තියෙන්නේ වැරදිලාද බුදුහාමුදුරුවනේ? එතකොට දැන් මෙතන තියෙන රූප රූප පත්‍ය විඥානන් නේද? ඇත රූපණං ඇතන දේ රූපණං. එහෙනම් අපිට කියන්න වෙනවා රූප රූප පත්‍ය විඥානන් කියලා. චක්කු කියන්නේද? එහෙම වෙන්නේ නෑ. මේක රූපයක්මයි. නමුත් මෙතන දිය දෙන ධර්මතාවයක් තියෙනවා. මේ දෙහෙන් තියෙන ධර්මතාවයක් තියෙනවා. අපි චිත්ත වීතිය ගැන මතක් කරලා ලාල් මහත්තයාට මතකයි. භවාංග භවාංග චලන පංචද්වාරා වචන ඉංගනතුරුයි විඥානෙ. චක්කු විඥාන. මේ චක්කු විඥානයේට ඇතුළෙන් සිදුවෙන කාර්යයක් තියෙනවා. හැට රූප ගැටුණු තරමින්ම චක්කු විඥානෙ උපදින්නේ නැහැ. එහෙම වුණොත් බැරිච්ච මිනිහවල හැටියෙන අඳුර ගන්න මේ මගේ මස් මේ කාලේ මේ කට්ටිය කියන්නේ. දැන් එතන ඊට එහා කාර්ය කරන්නේ කියාවනේ. එතකොට එහැට රූප ගැටුණු පමණ තියෙනවා. දැන් අපි එහැ අරගෙන කනක් විවෘතව තියාගෙන ගැඹුරු කල්පනාවක ඉන්න අවස්ථාවල යමෝට මේ අපැකින් තියෙනවා. සමහර අය ඇවිල්ලා දොරට තට්ටු කළා, දොරත් ඇරගෙන ඇවිල්ලා කතා කරලා, සබ්ද කරලා මුකුත් ඇහුනේ නැහැ. පෙනුනේ ළඟට ඇවිල්ලා ඇඟට තට්ටු කරනකම් දන්නේ නැහැ. දැන් එහැ පියලා තියුනේ නැහැ. හැත්තරලා කනක් තිබුණා. ඉතින් දැන් මේවට රූප ගැටුණාම, සබ්ද ගැටුණාම විඥානය උපදිනවා නම් උපදී. ඇයි උපන්නේ නැත්? මේ විඥානය උපදිනවා කියන එක නිතරම නාම රූප පත්‍යාමයි විඥාන. එතකොට ඇතුළතින් යම් සිද්ධාන්තයක් යම් ක්‍රියාවලියක් සිදු වෙන්න ඕන. යම් දවසක මේ දහම දකින දවසට ඔබට තේරෙවි ඇයි බුදුරජාණන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකින් දෙන්නේ උදාහරණ මොකක්ද? මේ එකිනෙකට බැඳී යන ධර්මතාවයක් නෙමෙයි. එකිනෙකට බැඳී යන ධර්මතාවයක් වෙන්නන්නේ අපිට සමහර වෙලාවට මේ කාලයේ තුල පුළුවන් වේවි ටිකක් තේරුම් ගන්න. ඒකට කොහොම හරි කමක් නැහැ. ඇහැට රූපය ගැටෙනවා. ගැටෙනකොට අපි කියමු හරි චක්කු විඥානය උපයි. ඇහැට රූපය ගැටෙනකොට චක්කු විඥානය උපයි. චක්කු විඥානය උපන්නාම දැන් ඇහැත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුන්දෙනා එකතු කරන චෛතසිකයට කියනවා පස්ස. ස්පර්ශකයන් චෛතසිකය. සබ්බ චිත්ත සාධාරණ කියලා කියන්නේ. සබ්බ චිත්ත සාධාරණ හැම හිතක් මොන හිතක් උපන්නත් සාධාරණ චෛතසික ටිකක්. පස්ස වේදනා සංඥා චේතනා. කුසල වේවා අකුසල වේවා ව්‍යාකෘත වේවා ඕනම හිතක මේ සාධාරණ චෛතසික. එනිසායි කියන්නේ සබ්බ චිත්ත සාධාරණ හැම හිතකටම සාධාරණ පොදු. එතකොට හිතක් උපන්නොත් ඒකාන්තයෙන්ම සිතුවිලි උපදින. හේතුපාද නිරෝධාච ඒකාලම්බන වත්තක. එක තමයි උපදින. එක තමයි නැරේ. සිත නැතුව සිතුවිලි වලටවත් සිතුවිලි නැතුව හිතකටවත් උපදින්න පුළුවන්. සිතක් නිතරම හටගන්නෙම සිතුවිලි. සිතුවිලි වලින් තොර වූ හිතක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ හිත පහළ වෙනකොටම සතු විඥානය උපදිනකොටම ඊට අනුරූපීව පස්ස වේදනා සංඥා චේතනා ආදී මේ සාධාරණ චෛතසික ටික පහළ වෙනවා. එතකොට මෙන්න මෙතනදී පහළ වෙන මේ සිතත් ඒ සිතට අනුරූපීව පහළ වෙන චෛතසික ටිකත් කුසල්ද නොවේයි අකුසල්ද නොවේයි කර්මද නොවේයි කෙලෙස්ද නොවේයි. මේ ඔක්කොම ටික මොනවද? විපාක. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, විපාක. කුසල සාගතය වෙනවා අකුසල සාගතය. කුසල විපාක වෙනවා අකුසල විපාක. එතකොට මේ පංච විඥාණයම විපාකයි. දැන් යම් විදිහකින් ඒවා කර්ම කෙලෙස් වුණා නම් ඒ උපදින කර්ම චක්කවාදී විඥාන කර්ම කෙලෙස් වුණා නම් අපි කාටවත් නිදෙන්න අපිට. නිදිලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාටත් ජීවමානව ඉන්න හම්බ වෙන්නේ. ඇයි උන්වහන්සේලා කෙලෙස් නැතුව ඉන්නේ? කර්ම ක්ලේශ තියෙනවා නම් කුසල් අකුසල් තියෙනවා නම් උන්වහන්සේලාටත් ඉතින් ලැබූ බුදු පදවියෙන් පසේ බුදු පදවියෙන් රහත් පදවියෙන් වැඩකුත්. මෙන්න මේ අවස්ථාව කර්මද නෝ කෙලෙස්ද නෝ කුසල්ද නෝ අකුසල්ද නෝ විපාකමය අවස්ථාව. විපාකමය අවස්ථාව. විපාකය කියලා කියන්නේ එතකොට පූර්ව කර්මයට ලැබෙන ප්‍රතිඵලය. එනිසා හේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරාණ නිදම් භික්ඛවේ කම්ම. පුරාණ නිදම් භික්ඛවේ කම්ම. පෙර කර්මයෙන් තමයි මේ ඒ කර්මයට ලැබෙන විපාකය තමයි චක්කුවිඤ්ඤාණය. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි දකිනවා කියන කාරණා. ඒක විපාකයි. අපිට යමක් එහෙට ගැටුනොත් දකිනවා කියන අවස්ථාවට එනකම් හැබැයි දකිනවා කියලා කියනකොට ඒකට නමක් නෑ. දකින්නවා කියන අවස්ථාවේදී ඒකට නමක් නැහැ. ඒකට වටිනාකමක් සම්මුතියක් පණවීමක් නෙමෙයි. දැකීමක් විතරයි. යම් හැඩයක් වර්ණයක් විතරක් පේනවා. යම් වර්ණයක් හෝ හැඩයක් විතරක් දැర్శණය වෙනවා. ඊළඟට දෙවැනි පියවරේදී තමයි ඒකට නම් පනවගන්නේ. ඒක වටිනාකමක් ආරෝපණය කරගන්නේ ඔය ඇහි අවස්ථාවේදී නෙමෙයි. චිත ඇතුලේ. එතන තමයි චිත්ත වීතියේදී ඔන්න ඔය දර්ශනය. ඔන්න ඔය පෙනෙන දේ පාර ගන්නවා හිතේ. හෙට කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දැකීම. යම් දර්ශනයක් පහළ කරගන්න. සම්පටිඤ්ඤන සම්තිරණ වොත්තපන ජවන කියලා සිතවි කියලා සම්පටි මෙන්න මේ දකින දේ කෙනෙන දේ පාර ගන්න ඊළඟට මෙන්න මේ අවස්ථාවෙන් අනතුරුව තමයි ඉතිරි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් අපට හැට ගැටෙනකොට මේ අහවල් දේ මේ රූප ගහක් මේ පිච්ච ගහක් කියලා හඳුනගන්නේ මේ රෝසනලක් මේ පිච්චමලක් මේ අරලියමලක් කියලා හඳුනගන්නේ. ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන්න නම් අපිට අතීත වර්ජනයක් කරලා මේ මොකද්ද මේකට කියන්නේ. අපි අතීතයේ මේකට ඉගෙන ගත්ත නම සිහි වෙන්න ඕන සිහි කරගන්න. එහෙට ගැටෙන අවස්ථාවේ දකින්නවා කියන අවස්ථාවේදී ඒ නම නැහැ. වර්ණය හා හැඩය විතරක් පේන. සංඥා විඥාන පඤ්ඤා යම් හැඳිනීමක් විතරක් යම් හැඩයක් ලක්ෂණයක් විතරක් සිතින් බාර ගන්නවා සම්පටි සම්පීරණ තීරණකත් වත්තපන ඔන්න යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ මෙතන අයෝනිසෝ මනසිකාරය යෙදුණු ජවන් අවස්ථාව අකුසල උත්පන අවස්ථාවෙන් යෝනිසෝ මනසිකාරය යෙදුනොත් ජවන් අවස්ථාව කුසල කුසල් හෝ අකුසල් කර්ම ක්ලේශ බවට පත් වෙන ජවන් කියන අවස්ථාව ජවන ඒක සම්පූර්ණයෙන් එතකොට එහෙටයිති කාර්යයක් නෙමෙයි කනට නාසයටයිති කාර්යයක් නෙමෙයි දිවට කයටයිති කාර්යයක් නෙමෙයි මේ කර්ම රස ක්‍රීම් කරන්නේ දෙයකින් නෙමෙයි. දැන් ඔන්න බලන්න කන දර්ශනයක් කරක දැන් ඔබට ශබ්දයක් ඇහෙනවා සුත. දැන් මේ ශබ්දය ගැන මිහිරි ශබ්දයක් හෝ අමිහිරි ශබ්දයක් ඒක අහවල් තැනින් ආවේ අහවල් කෙනා ඇතිද ඒක මහා කරදරයක් කියලා මොනවා හරි ශබ්දය ගැන හිතන්න පුළුවන්ද මේ සෙනෙහි අහනවා කියන ඇහෙනවා කියන ක්ෂණය මෙච්චරයි. එතකොට අපි ශබ්දය ගැන හිතනවා නම් හිතන්න වෙන්නේ ඊට අනතුරු අවස්ථාව. එතකොට දැන් තියෙන වැරද්ද මොකක්ද? අපි ශබ්දය ගැන හිතනකොට ශබ්දය ඉපදිලා මැරිලා. එහෙත් කනත් මැරිලා, ශබ්දයත් මැරිලා, සෝත විඥානයත් මැරිලා, සෝත සංපස්සයත් මැරිලා සෝත සම්පස්යෙන් හටගත් වේදනා සංඥා සංඛාර මෙරි. දැන් අපි මෙරිච්ච දෙයකට තමයි පණ දෙන්නේ. අපි දැන් ශබ්දය ගැන හිතනවා කියන අවස්ථාවේදී ඒකේ මිහිරි බවට හෝ අමිහිරි බවට හිතලා අපි ලෝභ ද්වේෂ පහල කරගන්නවා කියන අවස්ථාවේදී ශබ්දයේ ඉපද නිරුත්තර. ඒ නිසා උපං චිත්තජයසික ධර්ම උපදින රුචියලා අපි නැති දෙයක් මරිච්ච දෙයක් තියෙනවා කියලා අරගෙන තමයි මේ කුසල් අකුසල් කර්ම ප්‍රේසිත කරන්නේ. ඔන්න යම් කෙනෙකු මෙන්න මේ අවස්ථාවේදී මේ ඇත්ත දකිනවා නම් මෙතනට එනකොට මේ හටගන්න ධර්මයන් මෙතනම නිරුද්ධයි කියලා බලන්න පුළුවන් නම් තේ සංූප සමෝසිකු මේක තමයි සැපේ. අනිච්ඡාවත සංඛාරා ඒකාන්තයෙන් දැන් වීල සංස්කාරය අනිත්‍ය වෙලා උපාද වය ධම්මිනෝ ඒ උපන් ධර්මයේ ඔක්කොම ඉපදිලා වැය වෙලා උපජිත්‍රා නිරුද්ධාන්ති ඉපදිලා නිරුද්ධ වෙලා එහෙම දැක්කොත් නිවන කියන්නේ උතනයි. හම්බ වෙච්ච දෙයක් නැහැ ඉතුරු වෙච්ච දෙයක්. දැන් අපට ඉපදිලා මැරෙනවා ඉපදිලා වැය වෙනවා ඒ වුණාට අපි දන්නේ අපි තියෙනවා කියලා හිතාගෙන බාරගෙන ඒ ශබ්ද විශේෂයි රූප විශේෂයි අපි කර්ම ක්ලේශ. ඉතින් මෙන්න මේක තමයි ධර්මතාවය. අපි මේ ධර්මයේ ඇසුරු කරගෙන මෙන්න මේ ආයතනයන් තුල සිදුවෙන මෙන්න මේ ක්‍රියාවලිය හඳුනාගන්න. මේකේ සැබෑ වෙනසක් කරගන්නයි මේ මුලාවට පත් වෙන ගමන වළක්ව ගන්නයි අපිට සද්ධර්මයක් දෙන්නේ. ඒක නිකන් සාමාන්‍ය දැනුමකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ අනිත්‍යයි අනිත්‍යයි කවට රූපේ අනිත්‍යයි කවට චක්කු විඥානෙ අනිත්‍යයි කවට එහෙම හිත හිතා හිටියට දැක්කා දැක්කා කියලා මෙනෙහි කළාට ඒ කාරණාව වෙන්නේ නැහැ. ධර්ම කියන එක දකින්න ඕන එක. නිසා අපි හඳුනා ගන්න ඕන හැම තිස්සෙම මේ ගැටෙන අවස්ථාවේ කනට ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සේ, සෝත සම්පස්සජා වේදනා, සද්ද සංඥා, ඔබ්බ සංචේතන. මේ සියල්ල පහළ වෙලා ඇසීම. ඇසීම කියන කාරණාව එකද? එච්චරයි මේ ආයතනයන් ගේ කරන්න පුළුවන්. ඊළඟට ශබ්දය. මොන බාරගත්ත තවත් එක්ක බාරගෙන මොකද්ද මේ ශබ්දය? කොහෙන්ද? කවුරු තමයි මේක හදන්නේ? අර එදා ශබ්දේ වගේ. එදා ශබ්දයට වඩා ගුරු සිද්ධිත. එදා ශබ්දයට වඩා හොඳයි. මෙන්න විතර්ක කරනවා. එහෙම විතර්ක කිරීමේ ප්‍රතිඵලය තමයි අපි ඒ අර්ථය ලෝක සාගත දෙස්. ඉතින් රහතන් වහන්සේ ඉත්තේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං සුතේ සුතමත්තං විඤ්ඤාතේ. උන්වහන්සේලා අර මේ කර්පර කර්මයෙන් හටගත්ත ක්‍රියාවලිය එහෙමම තියෙයි. හැබැයි අර දෙවෙනි පියවර අලුත් කර්ම හදාගන්න. අපි කර්ම හදාගන්නේ ඉපදිලා මැරිච්ච එක තියෙන එක නතාව තමයි. ඉපදිලා මැරිච්ච දේ. ඉතින් මෙන්න මේ ආයතනයන් පිළිබඳව අපි ආධ්‍යාත්මික හා බාහිර ආයතන පිළිබඳව සොයලා විමසලා හඳුනාගන්නේ මෙන්න මේ ටික. සතර සතිපට්ඨාණයෙන් අපිට වෙන්න ඕන මේ ටික. වර්තමානයේ තුල අපි සතර සතිපට්ඨාණය තුල මේ ටික වෙනවද කියන එක මම දන්නේ නැහැ. සතිපට්ඨානය පනවලා තියෙන මේ ටික හඳුනගන්න. අපි රූපාදී ස්කන්ධයන් පිළිබඳව වෙන වෙනම සොයා බලමි. හඳුනා ගන්න යන්නේ පිටයි. ඒත් අපි හඳුනා ගන්නවා ඇහැ කියන්නේ ධාතුව. ඇහැට ගැටෙන රූපය ධාතුව. ධාතුව ධාතුව සමගයි ගැටෙන්නේ. ඇහත් එක්ක මලක් ගැටෙනවා නෙමෙයි. ඇහත් එක්ක ගැටෙන ධාතුව. ධාතුව ධාතුව සමග ගැටෙනකොට චිත්ත චෛත්‍යක සිටුවේලි උපදින ධර්මතාවය. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවය තුළ ඒ සිතුවිලි වල ක්‍රියාකාරීත්වය දානත්වයක් තියෙනවා. ඒකයි ස්කන්ධ වශයෙන් වෙන. ඔය ඔක්කොම පොදුවේ ගත්තාම එක වචනයයි චෛතසික. චෛතසික 52ක් තියෙනවා. අකුසල චෛතසික, කුසල චෛතසික අභ්‍යාස. මේ ආදී වශයෙන් එක වචනයයි චෛතසික. නමුත් ඒවායේ වෘත්‍ය ක්‍රියාකාරකම අනුව බෙදලා තියෙනවා. වේදනා සංඥා කියන මේ දෙක වෙනම ස්කන්ධ හැටියට දක්වලා තියෙනවා. වේදනාවක් චෛතසිකය. සංඥාවක් චෛතසිකය. සංඛාර කියන ගණනට තමයි අනිත් 50මයි තියෙන්නේ. සංඛාර කියනකොට චෛතසික 50ක් ගැන කියනවා. ඒ කියන්නේ අපි සංචේතනා කියන අවස්ථාවේදී කුසල සහගත වෙන්න පුළුවන්, අකුසල සහගත වෙන්න පුළුවන්, කුසල්ද නොවු අකුසල්ද නොවු අවස්ථාවකට පත් වෙනවා. එතකොට වේදනාවේ ලක්ෂණය තමයි විඳින බව. විඳින බව. සංඥා චෛතසිකයේ ලක්ෂණය තමයි හඳුනන බව. සංඛාරයන්ගේ ලක්ෂණය තමයි සිතන බව. ඒ ස්කන්ධයන් වෙන වෙනම දක්වන්න මෙන්න මේ නානාවිධ ක්‍රියාකාරීත්වය. විඳිනවා. විඳින බවක් තියෙනවා. විඳින බවක් තියෙනවා. හඳුනන බවක් තියෙනවා. මෙතන තවත් 50ක් තියෙනවා. සිඳින බව වෙනම ආකාරය. සිඳින බව වෙනම ආකාරය. එතකොට මෙන්න මේ ධාතුන්ගේ ගැටීම තුල පහළ වෙන මේ චෛතසික ධර්මයන් තුල මෙන්න මේ නානත්වයේ සිටින. ඉඳලා හඳුනලා කල්පනා කරලා ඉන්න. ඉන්නලා හඳුනලා කල්පනා කරලා ඉන්න. ඒකට හැට නම් රූපයේ ගැටුනේ. හනට නම් සබ්දේ, නාසයට නම් ගන්ධය, දිවට නම් රස, කයට පහස. මේවා ගැටුනහම මෙන්න මේ අනුරූපීව ඉද සමානව මේ චෛතසික ධර්මයන් සත්‍ය සම්පත්‍, සෝත සම්පත්‍, ධන සම්පත්‍, දේව සම්පත්‍, කාය සම්පත්‍. එතකොට බාහිරේ ගැටෙන ආයතනය ධාතු රූපේ. ඒ ගැටීම නිසා හටගන්න ධර්මතාව ටික නාම. නාම ධර්ම. එතකොට මෙන්න මේ නාම ධර්මත් මේ රූපනේ රූපත් ධාතුවත් නාම ධර්මත් කියන දෙක එකතු වෙලා අපිට යම් ඵලයක් හදලා දෙනවා. දැකීම සිහි දැනීම ගැනීම කියලා කියන්නේ. එතකොට දැන් එතන පහළ වෙනක ඒ ටික සිද්ධ වෙන එක අපට වළක්වන්න වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි ස්කන්ධයන්ගේ ක්‍රියාවලිය බලනකොට මේ ස්කන්ධ ටික පිළිබඳව වෙන වෙනම හොයනකොට අපි වේදනාව කියන්නේ වෙනම එකක් ඇටියෙද සංඥාව වෙනම එකක් ඇටියෙද හොයන. අපේ මූලික පරිශ්‍රමේ එක අවස්ථාවක් වේදනාව කියන්නේ. ඒ වේදනාව හටගන්නේ කොහොමද? සංඥාව කියන්නේ මොකක්ද? සංඥාව හටගන්නේ කොහොමද? මොකද්ද ප්‍රත්‍ය? සංචේතනාව කියන්නේ මොකක්ද? සංචේතනාව මොන හේතු නිසා හටගන්නේ? අපි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ වේදනා සංඥා සංඛාර ස්පර්ශ විරුද්ධ වෙන කොට වේදනා සංඥාව හඳුනාගැනීමෙන් වේදනාව කියන්නේ විඳින බව, සංඥාව කියන්නේ අඳුන බව, සංචේතනාව කියන්නේ මෙන්න මේ සමස්ත ක්‍රියාවලියේම ප්‍රතිඵලය වෙනවා. ඒ දකින්නවා, දැනෙනවා, දැනගන්නවා කියන්නේ. මෙන්න මේ අවස්ථාවට ආවහම අපි මතක තියාගන්න වෙනවා දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැනට එනකොට එතන තියෙනවා ස්කන්ධ පංචකයක ක්‍රියාකාරීත්වය. ඒ පහේ ක්‍රියාකාරීත්වය නැතුව ඒ ඵලය ලබන්න බෑ. දකින්නවා කියන කාර්යතනට එන්න පුළුවන් දෙහැ නැත්තම්. ඇහැට රූපේ ගැටුනේ නැත්තම්. චක්කු විඥානය උපන්නේ නැත්තම්. චක්කු සම්පස්සේ හටගත්තේ නැත්තම්. චක්කු සම්පස්සෙන් වේදනා සංඥා චේතනා පහළ නොවුනනම් දකින්නවා කියන තැන අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට දකින්නවා කියන කාරණාව තුල තියෙනවා ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ පංචපාදානස්කන්ධේම කෙටියෙන් කියනවා නම් පංචපාදානස්කන්ධේම දුකයි කියලා. අපි මෙන්න මේ හමු වෙන තැන දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන දැන් අපිට සිතට යම් යම් දේ නැවිලා පේන්නේ අපි දැනගන්න මේ වතාවක මේ හාමුදුරු මේ රෝස මලක් පිච්ච මලක් කියලා දැනගන්නවා කියන්නේ කමක් නැහැ එතන පොඩි වැරද්දකුත් එකතු වෙලා තියෙනවා ඒ වැරද්දට ඇවිල්ලා හරි කමක් නැහැ අපි තේරුම් ගත්තොත් මෙන්න මෙතන මේ දැනගැනීමට එනකොට මේ අවල්දේ කියලා දැනගැනීමට එනකොට පංච උපාදානස්කන්ධයක් කියන්නේ පහළ වෙලා තියෙන්නේ කියලා පෙනෙන ස්වභාවයේ නානාවිද වෙන්න පුළුවන් ලස්සන රෝසමලක් හැටියට පේනවා වෙන්න පුළුවන් ලස්සන කාන්තාවක් හැටියට ලස්සන පුරුෂයෙකු හැටියට පේනවා වෙන්න පුළුවන් මොනව පෙනුණත් දිව්‍ය ස්වරූපයෙන් පෙනුණත් මේ තියෙන්නේ පංචපාදානස්කන්ධය. මේ ආයතනයකට ගැටිලා ස්පර්ශ වෙලා වේදනා සංඥා සංකාර විඳලා හඳුනලා කල්පනා කරලා ඉඳෙනු. එතකොට මේ පෙනෙන ස්වභාවය තුල සැඟවිලා තියෙන්නේ මොකද්ද? උපාදානස්කන්ධය. දැන් අපිට උපාදානස්කන්ධ පේන්නේ අපිට පේන ලක්ෂණ මල් මෙන්න මේ පෙනෙන ස්වභාවයට නොරැවටි පෙනෙන දේ දුකයි කියලා දුක දුක හැටියට දකින්න පුළුවන් නම් අපට හම්බ වෙනවා නිතරම මෙනෙහි කොට බලන්න ඉතින් දුක්ඛන්ති යොන්සෙනි මේ දුකයි කියලා මෙනෙහි කරන්න තනවා ඊළඟට දුක්ඛ සමුදයත් උතන වෙනවා දැන් උතන ඔය පෙනෙන දේ දුකයි කියලා මෙනෙහි කරන්න බැරි වුණා. පේන්නේ මලක් කියලා රෝස මලක්. රෝස මලක් හැටියට හම්බ වුණා. දැන් ඔන්න අපිට යමක් දෙයක් හැටියට හම්බ වුණා. යමක් දෙයක් හැටියට බාරගත්තා. මේ දුක්ඛ සමුදය. ඇයි එතන දුක්ඛ සමුදය කියන්නේ? අවිද්‍යාව හා තණ්හාව හේතුවයිද? ඒක තමයි හරියට ගැඹුරට සියුම් දෙය තියෙනවා මලක් කියලා ගත්ත තැන දුකට හේතුව හටගත් ලස්සනයි කියලා ගත්ත දේ මැල වෙනවා පර වෙනවා බාහිරින් ගත්තත් ඒක විපස්සනාට පත් වෙනවා මේ ලස්සනයි කියලා ගත්ත තැනම ලස්සනයි කියලා බලපු තැනම වෙලා තියෙන මොකක්ද දුක ඉපදින ලස්සනයි කියලා බාරගත්ත තැනම මලක් මල ලස්සනයි කියලා බාරගත්ත තැනම ඉපදিলা තියෙන තවත් ආයතනයක් ආයතනයක් උපන්න කියන්නේ දුක උපන් මනං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පා චක්කින් උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පා දුක උපන් දැන් එයාට පේනවා එහෙනම් මේක මේ දුකක් කියලාම මෙනෙහි කළොත් දුක දුක හැටියට මෙනෙහි කළොත් සමුදය හටගන්නේ නැහැ අලක් හැටියට පේන්නේ නැහැ අස්සයි කියලා පේන්නේ නැහැ දැන් සමුදය දුරු වෙනවා සමුදය දුරු වෙනවා කියන්නේ නිරෝධයේ සාත් වෙනවා නිරෝධයේ සාත් වෙනවා කියන්නේ වැඩෙනවා එන මාර්ගයේ වඩනවා කියලා කරන්න තියෙන කාර්යෙ මෙච්චරයි නේද කියලා තේරුම් ගන්නවා. ඉතින් අපි මෙන්න මේ වගේ තැනකට තමයි අපි අවසානයේට යන්නේ. ඉතින් මේ ටික ඒ වගේ තැනක පිළිසා ඉන්න අපේ මූලික වශයෙන් හඳුනා ගැනීමක් තමයි ආයතන ටික තුළ එනිසා පළමු කොටියේ සූපත්මක කියන්නේ. එසර කියන්නේ මොකක්ද? මුපේ කියන්නේ මොකක්ද? කන කියන්නේ ශබ්දේ කියන ආසේ ගන්ධේ දිය රසයේ කය පහස කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න බලන්න. මේවාට ඔක්කොම කියන්න පුළුවන් එක වචනයක් තියෙන මොනවද? සංකත. සංකත. සංකත ධර්මයේ හඳුනා ගන්න සංකත ලක්ෂණය හඳුනා සංකත කියන්නේ හටගත්ත මොන වෙන්ද හටගත්ත කියලා හොයාගන්න. අපිට ඒක හොයාගන්නකොට තමයි තේරෙන්නේ මේ හේතු නිසා හටගත්ත දෙයක් නෑ. ඇස කියන්නේ ප්‍රත්‍යයෙන් හටගත්ත එක. ප්‍රත්‍යයෙන් හටගත්තා නම් නෑ. ප්‍රත්‍ය නිරුත් වෙනකොට ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් එහෙ කියන්නේ ආත්ම එකක් නෙවෙයි. නොනැසී පවතින එකක් නෙවෙයි අනිත්‍ය එක. අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් දුක නම් අනාත්ම යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං හදන්න ඉතින් එහෙ කියන්නේ මේ බන්ද අනාත්මද ඊළඟට බලන්න රූපය සංකතයි සත්‍ය එතනත් හම්බෙන්නේ අනාත්ම එහෙනම් ආයතනය සමග ගැටෙනවා කියන්නේ හැත් රූපයක් ගැටෙනවා කියන්නේ අනාත්ම ධර්මතාවයක් එක්කයි ගැටෙන්නේ අනාත්ම ධර්මතාවයක් සමග අනාත්ම ධර්මතාවයක් ගැටීමෙන් ආත්ම ඵලයක් උපදින්න පුළුවන්. එහෙනම් මොන චක්කු විඥානය අනාත්ම. මේ තුන් දෙනාම අනාත්ම නම් මේ තුන් දෙනා නිසා උපදින ධෛර්යය ටිකක් අනාත්ම වෙන්න පුළුවන්. එහෙනම් මේවා අනිත්‍ය නම් ඒවත් මේවා නිට්ටයයි. මේවා අනිත්‍ය නම් ඒවත් අනිත්‍යයි. එහෙනම් සියල්ල අනිත්‍ය නම් සියල්ල දුකයි. දුක නම් අනාත්මයි. අපි මෙන්න මේ ලක්ෂණය තමයි හඳුනගන්නේ. එතකොට හම්බ වෙනවා අපට ස්කන්ධ ටිකම අනිත්‍යයි දුකයි අනාත්මයි. හැබැයි මේ සියල්ලක් ලෝකෙම කරලා තියෙන. මෙන්න මේ ටිකේ අනිත්‍ය දුක් අනාත්මය දැක්කම ඉවරයි කියලා. දැන් අපි ඔක්කොගේ අනිත්‍ය දැක්කා ඉවරයි දැන් සියල්ල අනිත්‍යයි සියල්ල අනිත්‍යයි අනිත්‍ය වශයෙන් දැක්ක දැන් බැලිය යුක්ක් නැහැ දැන් ඉවරයි කියලා රැවටිලා ඉන්නවා රැවටිලා අනිත් අයන්වත් රවට්ටනවලු හැබැයි බුදුහාමුදුරු දේශනා කරේ කොහොමද සබ්බේ සංඛාරා අනිච්චාය තාපඤ්ඤාය තස්සති අත නිදින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධියා මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියලා දකිනකොට යදා පඤ්ඤාය පස්සති යම් දවසක නෝනින් දකිනකොට අත නිදින්දති දුක්ඛේ දුකෙහි කලකිරෙනවා මොකද්ද දුකද අන්න අපිට හම්බ වෙලා තියෙනවා අපි අර කතා කරන්නේ. එතන හම්බ වෙලා නැතුව ස්කන්ධ ටික විතරක් අනිත් වශයෙන් දැක්කට ඉතින් නිදෙන්නේ නැහැ. ඒ ඒස මග්ගෝ විසුද්ධියයි අනිත්‍ය දකින්න එක විසුද්ධිය නෙමෙයි. ඒක ඒස මග්ගෝ විසුද්ධිය. විසුද්ධියට මාර්ගය වෙනවා. කවුරු හරි මේ ටික දැකලා මේ ටික දැක්කම අනිත්‍ය දුක් අනාත්ම දැක්කම විවරයි කියලා උගන්වනවනම් ඒ බුදුදහමේ අඩක් විතරයි. ඒස මග්ගෝ විසුද්ධිය. ඒක විසුද්ධියට මාර්ගය කරගන්න පුළුවන්. එතකොට අපිට හම්බ වෙනවා එහෙනම් එහත් අනාත්මයි, රූපයත් අනාත්මයි, විඥානයත් අනාත්මයි, ස්පර්ශයත් අනාත්මයි, ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා සංඛාර ටිකත් අනාත්මයි. මේබඳු අනාත්ම ධර්මතාවයක් ඇත්තෙන මේ ආත්ම ඵලයක් ආත්මීය අදහසක් අපට උපදින්නේ කොහොමද? අන්න හම්බ වෙනවා මේ අනාත්ම ධර්මතාවයක් ඇත්තෙන මෙන්න මේබඳු ඵලයක් ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසා. එතන හඳුනගෙන එතන නෙවෙයි අපිට ගැලවෙන්න වෙන්නේ. මේ ටික හඳුනගෙන හඳුනගත්තාම අපිට යමක් ඇහෙනවා, පේනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැනදී එතකොට අපි දන්නවා මේ පෙනෙන ස්වභාවය තුළ ඇත්ත මෙන්න මේ අනාත්ම ධර්මතා එකතේ. අපි හොඳට ඒ වාදිනේ කරලා තිබුණා නම් අපි මේ පෙනෙන ස්වභාවය තුළ රැවටෙන්නේ නැහැ. අපි දන්නවා මේ දුකයි. මෙතන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයම බව. මේ මොන මොන ආකාරයෙන් පෙනී සිටියත් මෙහි ඇත්තේ පංච උපාදාන ස්කන්ධයම බව. එතකොට ජීවිතය වෙනවා එතන. අන්න ඒ වදහම රකින්නේ එතනට යන්න තමයි අපි ඔය කියන ආයතන ටික. ඔය මේ ප්‍රශ්නෙට නම් උත්තරේ ටිකක් දිගන්නේ. ඒකාන්තේ ඒ පෙන්නනවානේ තස්සේවං යෝනිසෝ මනසිකරෝ තෝතින් සංයෝජනානි පහියන්ති සක්කායදි පිවිති පිච්ඡා සීලබ්බත පරාමාසෝ ඉදං උච්චිති දිට්ඨවේ දසනා පහතප. අනිවාර්යයෙන්ම සෝතාපන්න මාර්ගස්ත කියලා කියන්නේ ඒක. ආදී සම්මතය තුළ ලෝකයේ තුළ දැඩි ලෙස දැසගෙන ඉන්නවා ආත්මවාදයේ තුළ අපේ තුළ අද අපිට මලකෙවල් වල දාන පින්කම් වලදී පරලෝකෙට ගිය කානකාරයේ පරලෝකෙට ගිය ආත්මයක් පිළිබඳව ඊතර ධර්මදේශනාවලදී පවා අහන්න වෙනවා. ඉතින් මේ තැන් වල සිහියෙන් නුවණින් කටයුතු කරන්න සමාහලයට අපිට පවා මේ වචන භාවිතා වෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕන සම්මතය තුළ මෙබඳු යෙදුමක් යෙදුවත් මේක සැබෑව යථාර්ථයේ අදහස මෙතනයි කියන තේරුම අරගෙන තිබුණොත් සම්මතයේ තියෙන මේ වචන භාවිතා කරන්න බැරි කමක් නැහැ කාට වුණත් අර්ථය වටහාගෙන තියෙන. අදිනදී කවුරු ලෝකේ කොහොම කිව්වත් ශාස්ත්‍රවරයා අද දවසේ අපේ ධර්මයේ තුල කියවෙන දේ බලන්න ඕන. සංහා සංකේත සූත්‍රයේ ටිකක් කවුරු කියලා බලන්න කොහොමදයි. සාති කියන ආමදුරවන්ට ස්තියක් ඇති වෙන භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා. අද ඉතින් අද ඉන්න අය උගක් සාති වික්ෂුගේ පරපුර තමයි ජීවිතයේ තිබුණක් කියවෙනවා ඉතින් නමුත් දැන් සාතු භික්ෂුවගේ දෘෂ්ටිය තමයි ලෝකගත වෙලාවට තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අදහස අපේ ඉච්ච වෙලාවේ භික්ෂුන් විසින් මේක විදියෙන් මෙයාට අවවාද කරලා මේ දෘෂ්ටිය මුදවන්න උවත් දැක්කෙන බුදුරජාණන් වහන්සේට මේ ගැන මතක් කළ බුදුරජාණන් වහන්සේ ගෙන්නලා සාති ආමඳුරුවන්ගෙන් අහනවා. එතකොට සාතිකට මේ වගේ මහන්ත්‍යා දෘෂ්ටියක් ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි මම ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් කවදාවත් කතා කරලා තියෙනවා. භවයෙන් භවයට යන එකක් ඕනේ නැහැ. ආයතනයෙන් ආයතනයට යන විඥානයක් ගැනවත් කතා කරලා තියෙනවා. එන්නේ හැත් රූපයක් කියලා චක්කු විඥානයේ උපන්නොත් හැත් රූපයක් එක වෙන් වෙනකොටම චක්කු විඥානය එතනම නිකුත් වෙනවා. අනට යන්නේ නැහැ නේද? ඒ හතකට දේශන නිරුත්. ඒකර මම කියලා තියෙන්නේ මේ ආයතනෙන් ආයතනයට වෙනවා. ඉතින් මේ භවයෙන් භවයට යනවා කියන කතාවක් මම කියන්නේ. ඉතින් හරව නැන්සේ කියනවා දේශනා කරනවා මේ තාපි මොහොත පුරුෂයාට සම්මා දිට්ඨිය උසම හතෙන්. ඉතින් ඒ නිසා ඇත්තරම සම්මා දිට්ඨිය අඩුවක් ලෝකෙට තියෙනවා. ඉතින් ඒක නේද කාගේවත් දෝෂයක් නෙමෙයි ලෝකෙට ඒ දැක්මෙට තිබුණේ නෑ. ලෝකෙ තුළ දැන් සම්මා දිට්ඨිය යාලකේ රස්ම ඉදිරි කාලයක පහළ වෙයි කියලා හිතෙනවා. ඔව් ඒක ඉස්සෙල්ලා යොදා ගන්න බැරි කමක් නැහැ. හැබැයි ඒව ඔක්කොම අයිති වෙන්නේ සීල කියන කොටසට. සති සංවරය, ඥාන සංවරය, හන්ති සංවරය, සීල සංවරය, විරිය සංවරය කියන එක තමයි තියෙන්නේ. සංවරාපහතබ්බා, පටිසේවනාපහතබ්බා, දිවාසනාපහතබ්බා, පරිවචනාපහතබ්බා විනෝදන. එතකොට එතනින් මේ ඉතුරු ටිකෙන්ම කියවෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ටික. එතකොට මාර්ගයේ උපන්නා කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාව. මේ ශික්ෂාව කියලා කියන්නේ මාර්ගය. එතකොට මේ දර්ශනයේ උපන් කෙනාට තමයි දර්ශනයේ උපන්නා කියලා කියන්නේ සමාධිත්‍ය උපන්නා. සමාධිත්‍ය උපන්න කියලා කියන්නේ මාර්ගාංගයක් තියෙන සම්ප්‍රදාය දෙනවා. ඊළඟට මේකේ තියෙන වැදගත් කාරණාව තමයි සමාධිත්‍ය මේ දැක්මේ දර්ශනීය උපන් කෙනාට එයා දැන් හඳුනා ගන්නවානේ දැන් මෙතන මුලා නොවී හිටියොත් ආශ්‍රව උපදින්නේ නැහැ. මෙතන මුලා වෙන හැම මොහොතකම ආශ්‍රව කෙලෙස් උපදිනවා. දැන් මේකනේ දකින්න ඇත්ත දර්ශනය කියන්නේ මේක. මෙන්න මේ තැන මුලා වුණොත් මුලා වෙච්ච හැම මොහොතකම ආශ්‍රව කෙලෙස් හට ගන්නවා. මේක මලක් හැටියටම දකින්න. පහනක් හැටියටම දකින්න. එතකොට ආශ්‍රව කෙලෙස් වලට ගිහලා අපි අතීතයේ සිහි කරලාමයි වර්තමානයේ ඇත්ත නොදැක්ක තැන අපි සිහි කරගෙන තියෙන අතීතය භවය. අතීතයේ සිහි කරලා දැනගත්තා කියලා තැනකට තමයි යන්නේ. එතකොට දැන් වර්තමානයේ අත්‍යවශ්‍ය සතියෙන් දකින්නකොට අපිට දැකීමක් විතරයි දැනගැනීමක් විතරයි. එතකොට දැන් මෙතන මෙන්න මේ ඇත්ත නොදකින හැම මොහොතකම මෙන්න පෙර අතීතයේ ආවර්ජනය කළා මේ ආශ්‍රවයේ ඉන්නේ. පෙර ඇසුරක තමයි යන්නේ. මෙතන ඇත්ත නොදකිනකොට ඇත්ත දකිනකොටම මේ පෙර ඇසුරේ ඉන්නේ නැහැ නේද? ආශ්‍රවයේ ඉන්නේ නැහැ කියන එක තමයි දැක්ම දර්ශනය වෙන්නේ. ආනේ තව එහාටයි එන්නේ ඔක්කොම. දැන් මෙහෙම දැක්කම දකින්නකොට දැන් යාට තේනවා එහෙනම් මේ ආශ්‍රව නූපදින්න නම් වන්නාසව දුරු වෙන නම් මෙතන නුවණින්ම බැලිය යුතුයි. මෙතන නුවණින්ම බැලිය යුතුයි කියන දැක්ම තමයි එන්නේ. දැන් යා මෙතන නුවණින්ම බලන්න ගියාම තමයි යාට තේන්නේ ආවරණ ධර්මයෙන්. මේ නුවණින්ම මේක බල බල ඉන්න දෙන්නේ නැහැ. ආවරණ ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිත්‍ර උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ආවරණ ධර්ම වලින් මේක වහනවා. මේත් වහනවා. දැන් එයා දන්නවා දැන් ඒකට එහෙනම් මේ ඇත්ත දකින එකමයි මේ ආශ්‍රවක්ෂය කරන්න කෙලෙස් සංසිඳව ගැන නිවෙන්න තියෙන එකම තැන. මොකද දැන් මෙතනට ඕන ඒක ආවරණ ධර්මයක්. දැන් මේ ආවරණ ධර්මයේ සිඳගන්න. මේක ඉවත් කරගන්න එපා. දැන් යාට සමාධිය අවශ්‍යතාවය. එතකොට සමාධි අවශ්‍යතාවයේදී ධ්‍යාන ලබලෝ යන්න නෙමෙයි. මේ සමාධි අවශ්‍ය වෙන්නේ දැන් මෙතන සමාධිය නැති නිසායි මේ ආවරණ ධර්ම ඉදිරිපත් වෙන්නේ. එනිසා ඔන්න ප්‍රඥාව ළඟට යාට සමාධි අවශ්‍යතාවය. එතකොට යාට ඒකම මේ දර්ශනය තුළ මේනවා සමාධි නොවෙන්නේ පෙර ඉන්ද්‍රිය සංවරයෙන්. පෙර පැවැත්මේ දෝෂනි. එහෙනම් දැන් පෙර දැන් පැවැත්මේ දෝෂ නැති වෙන විදිහට පැවැත්ම નિවරදි කරගත්තොත් මේ සමාධිය සම්පූර්ණ වෙනවා. සමාධිය සම්පූර්ණ වෙනකොට මේ ආවරණ ඉවත් වෙනවා. ආවරණ ඉවත් වෙනකොට මට මේ ධර්ම ආසවක් ඡේ වෙනකම් නුවණින් බැලිය යුතු බලන්න පුළුවන් දකින්න පුළුවන් කියන අදහස දෙරම දාන්නේ. අන්න එතන තමයි ඊර සමාධි ප්‍රතිනි ත්‍රිශික්ෂාව උපදින මාර්ගයේ උපදිනවා කියනකොටම ත්‍රිශික්ෂාව. ඊර සමාධි ප්‍රඥාව හතක. ඊළඟට එතනින් මෙහාට ප්‍රතිපදාවක් තියෙනවනේ. ඊයේ කතා කළේ ඌර්ව ප්‍රතිපදාව කියලා අවස්ථාවක් අපි මෙතන ඉඳලා අධිවේගී මාර්ගයට යන අවස්ථාව. දැන් මෙතන ඉඳලා යන්නත් අපිට යම් පිළිවෙතක් ඕන. ධිට්ඨිමත් සංවරය සංයත බවක් සම්සිද්ධ බවක් ඕන. දැක්මක් ඕනේ. මේ අවස්ථාවේදීත් අපිට සිල්වත් වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ අපි සඳහා යම් ශික්ෂාපද පැනවීමක් කරලා ඇත්තා. ඒ ශික්ෂාපද ටික අපි සමාදන් වෙන්න වෙනවා. ඒ ශික්ෂාපදයෙන් සංවර වෙන්න වෙනවා. ඊළඟට සමාධිය වැඩෙනකොට මේ ඉන්ද්‍රිය අසංවර කරගෙන බෑ. ඉන්ද්‍රිය අසංවරයේ පිටස කටයුතු කරන්නේ. ඊළඟට ආජීවයේ දිනකවැත්ම නිවැරදි කරගන්න වෙනවා. පරිහරණය කරන සිව්පස්යේ ධාර්මික වෙන්න වෙනවා. ඒවා ප්‍රතික්ෂාවෙන් බල ගන්න වෙනවා. මෙන්න මේවා මේ ටික කරනකොට අර කියන සීල සංවරය තමයි සම්පූර්ණ වෙන්නේ. හැබැයි අර අතන සීලයෙන් මෙතන සීලය වෙනසක් තියෙනවා. අතන සීලය දිට්ඨින් ධනපද. එතනට එහාට ගියගෙන කොටයි දිට්ඨින් ධනපද. මෙතන ඉන්න කෙනා මම කියන ආත්ම සංකල්පේ මට තමයි හිතෙන්නේ. මම හිතනොත් තමයි නැත්නම්. මම මේ ටික අසංගර කරගත් මට මේ කල්පිත දෙයක්. මම කියන සංකල්පේ මේ ඉදිරිපත් කරලා තියෙනවා. එතනින් එහාට ගියගෙන නිරය වශයෙන් සුගතියට යන්නේ නෙමෙයි. මම කියන කෙනාව අපායෙන් ගලවලා අධිවිද ලෝකෙට යවන්නේ නෙමෙයි. සමාධිය කියන්නේ සමාධි සංගතයට. සමාධියමයි අපේක්ෂාව. සමාධිය අපේක්ෂාව ධ්‍යාන ලබලා බඹලෝ යන නෙමෙයි. සමාධිය අපේක්ෂාව මේ ආවරණ ධර්ම ටික ඉවත් කරගන්න. එතකොට යම් ප්‍රමාණයකට තමයි ආවරණ ධර්ම ටික ඉවත් වුණා ඉවත් වෙච්ච හැම මොහොතකම ධර්ම දකින්න. මුලා නොවි එතකොට එතනදී සමන්ත කෙනෙකුට පුළුවන් එක වරක් හෝ මෙන්න මේ ධර්ම යථාර්ථය දැක්කනම් එතන දකින්න අපහසුයි. නිකන් අමාරුයි. කොච්චරුණත් මුලාවටපත්. දැන් සමන් තේරුම් අරගෙන මෙන්න මෙතනයි දෙකේ උදාහම්. මෙන්න මෙතනයි සීයේ නුවණ යෙදෙන්න ඕන තැන. ඒත් මට මෙතන සීයේ නුවණින් මුලා නොවේ ඉන්න තරම් හැකියාව නැහැ. මගේ නුවණ ඉතර මොහොරලා නැහැ. ඒ නිසා මම හිත වඩනවා ටිකක්. හිත වඩලා විත සමාධි කරගෙන මෙතන බලනවා කියන දැනුම ඇතුව ඕනම කමතහනක් වඩන්න පුළුවන් තමයි. එතකොට තමයි දැන් සමාධි වුණාට පස්සේ කරන්න ඕන කාරිය මොකක්ද? දැන් නම් සමාධිය වෙන ඊළඟට මොකද හමුදුරුවනේ කරන්නේ කියලා අහන්නේ අපි. සමහරවිට සමාධිය වෙන සමාධිය වුණාට පස්සේ කරන්න කාරණේ නැහැ. එක්මත ආපු කෙනා දන්නවා සමාධිය උපකාර කරගන්නේ කොතනද? සමාධි අවශ්‍යතාවයක් නැහැ මෙතන ඉන්න පුළුවන් නම් මෙතන බැරි නිසායි තවෙක උපකාරය ඕන වෙන්නේ. එතන යමක උපකාරය ලැබුවා නම් ඒ උපකාරය ලබාගෙන කල යුතු කාර්යය හොඳටම ගන්නවා. ඒ නිසා සමාහිතෝදී ක්‍රේ දික්කුවක් හඟුපුත ගන්න. සමාධි ආලෝකය ලැබුණ ගමන්ම දෙකේ යුක්ත සාපෘත් ඥාන දර්ශන. එතකොට අරමත් මිත්‍රවාලි මගින් එනවා දකින්න යථාභූත ඥාන දර්ශනය තමයි රූපාදී ස්කන්ධයන්ගේ උදයත් ඒ පංචපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දකින්නවා කියලා කියන දැන් අපිට දැන් හිතට මැවෙන රූපේ තියෙනවනේ දැන් කතාපිට කියලා යමක් දැනගන්නවා කියන්නේ මේ දැනගැනීම කියන අවස්ථාවට ආපු දේ තුල තියෙන ස්කන්ධ පහනේ. දැන් අපි ඕකට නම් පැනවීමක් නොකළොත් මේ වතාවතක් කියන නම පැනවීම නොකළොත් සම්මුතියට නොගියොත් අපි සාස්ත්‍රයේ අවදි කරගත්තේ නැත්නම් ඒ නැති හැම මොහොතකම අපිට හම්බ වෙන ධර්මතාවය ඉපදිලා මැරේ. උපදවයිද? ඉපදිලා මැරෙන්නවා. මේ හටගත් ධර්මයේ අර ආයතන දෙන්නේ කොට විඥානයේ පිටරයි ස්පර්ශයේ නිරුත් වෙලා වේදනා සංඥා සංකාර නිරුත් වෙලා යන්නේ ස්කන්ධයන්ගේ නිරෝධණය හම්බු. හට ගැනීමත් අපිට හම්බ වෙන උතුර ස්කන්ධ පිටේ නිරෝධයක් තමයි. එතකොට අපි මේ දැක්ම මේ දර්ශනය තුළ අපිට හම්බ වෙනවා ස්කන්ධයන්ගේ ඇති රූපංච සමුදයංච අත්තංගමං වේදනාය සමුදයංච අත්තංගමං සංඛාරේ සංඥාය සමුදයංච අත්තංගමං සංඛාරේ සමුදයංච අත්තංගමං විඥානං සමුදය අත්තංගමං මේ ටික තමයි එතකොට හම්බ වෙන්නේ මේ එකම දර්ශනය තුළ මේ සියල්ල දකින්න. එතකොට අපි එතනදී කොහොමද කරලා තියෙන්නේ? අනබිනන්දතෝ අනබිවදතෝ අනච්චව සායිතිත යා රූපේ නන්දි සානිරුද්ධේ නන්දි නිරෝධාපාදාන නිරෝධෝ පාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ලෝක පරිදේව දුක්ඛ දෝමන සාරාතා. එතකොට දැන් අපි එතන ඉන්නකොට එහෙම බලනකොට මේ දුකයි කියලා බලනකොටම අපි රූපේවත් වේදනාවේවත් සංඥාවේවත් සංකාරයේවත් විඥානයේවත් සතුටුුනේ නැහැ. අනදිනන්දත සතුටෙන් බාරගත්තේ නැහැ. අනුමුදන්දක සතුටුුනේ නැහැ. වැසගත්තේ නැහැ. හොඳයි කියේ නැහැ. අනුමුදන්දක සතුටුුනේ නැහැ. සතුටු නොවුන කියලා කියන්නේ රූපාදී ස්කන්ධයන්ගේ සතුටු නොවුන කියලා කියන්නේ. යා රූපේ නන්දි සානිරුද්ධ. යා වේදනායේ නන්දි සානිරුද්ධ. යා සංඥායේ නන්දි සානිරුද්ධ. යා සංඛාරයේ නන්දි අනිරුද්ධ යා විඤ්ඤාණං නම්මි අනිරුද්ධ රූපාදිස්කන්ධයන් යම් නන්දියක් වෙනවා නම් ඒක නිරුද්ධ වේ. නන්දි නිරෝධයෙන් උපාදාන නිරෝධයි උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි භව නිරෝධයෙන් ජාති නිරෝධයි ජාති නිරෝධයෙන් ජරා මරණ දුක්ඛ දේ දුක්ඛ දෝමනස් කියන්නේ. මෙන්න මේ ධර්මත තමයි ඉන්නේ සමාධි භාවනාව කියන්නේ මේක නිසායි. ඒ මගේ ඔය සීටි තියෙනවා නම් ඒක ඇති. මේකේ ආනාපාන සතිය පිළිබඳව පොත් දෙකක්ම ලියවිලා ඇත්තේ පවන් පොතින් මාසයේ පවන් පොතට පෙර වදනක්. ගාල්ලි කරපු ධර්ම දේශනාවක සුබතරාරාමතර ධර්ම දේශනාවක එකක් පවන් පොතට පෙර වදනක් කියන එක කොළඹ කළ ධර්ම දේශනාවක් නේද? ආනන්ද දිනමාසේ මම හිතන්නේ මේ අය ළඟ පොත් තියන අය ඉන්නවා කියන්නේ නැහැ. අපි බලමු ඉදිරි දවසක උත්තරය අපව කුමින සූත්‍රය කතා කරා. මේ කරගෙන යන සූත්‍ර ඉවර කරලා එතනදී අපට අවස්ථා දෙකම තියෙනවා. අපේ මනසින් යමක් හම්බ වෙනකොට එහෙ නිසා හටගත්ත හිත ගැටිලා හටගත්ත ස්කන්ධ ටික නිරුත් වෙනවා. මනසින් යම් ක්‍රියාවක් බාර ගන්නකොට එහෙ කෘත්‍ය ඉවර වෙලා නේ. එතකොට ඒ ස්කන්ධ ටික මැරිලාම. එතකොට අපි බාර ගන්න මැරිච්ච දෙයක් නෑ. එතකොට අපිට එතන බලන්න තියෙන්නේම අටගත් ධර්මියු නිරුද්ධ වෙච්ච බව. එළහටගත් මෙතන තමයි එන්නේ උබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං උබ්බන් අපරන්තේ ඥානං ප්‍රති සංඛාතනෙ සමාධිය සම්පූර්ණ වෙනවා එතන උබ්බන්තේ ඥාන එළහටගත් ධර්මය පෙරම නිරුද්ධ වෙලා දැන් මෙතන තියෙන දැන් හටගත් සත්සම්පත්තියෙන් හටගත් ධර්මයේ සත්සම්පත්තියේ ජෝතිය නිරෝධය. දැන් තියෙන මනෝ සම්පත්තියෙන් හටගත් ධර්මවලට අපි එතකොට එතන හටගත් ධර්ම මෙතනට ආවේ නැහැ. එතන හටගත් ධර්ම එතනම නිරෝධ වෙනවා. උපරන්තේ යනවා. අපරන්තේ යනවා. මෙතන හටගත් ධර්ම මෙතනම නිරුද්ධ වෙනවා. අනාගතයට යන්නේ නැහැ. උපරන්ත අපරන්තේ ඥාන. පෙර හටගත් ධර්මය පෙරම නිරුද්ධ වෙනවා මෙතනට ආවේ නැහැ. මෙතන හටගත් ධර්මය මෙතනම නිරුද්ධ වන අනාගතයට ගියේ. එහෙනම් මොකද්ද හම්බ වෙන්නේ ළඟට නුවණ ප්‍රතිසම්පාදන්නේ? ප්‍රතිසම්පාදන්නේ ඥාන. ඒකේ සමුදයට නිරෝධයට දෙකම දක්වනවා. පෙර මෙතෙන්ට ආපු හැටි දකින්නවා. දැන් පෙර මෙරිච්ච දේ දැන් සිහුණානේ. සිහුණේ මොකද? අවිද්‍ය සංඛාරේ. අවිද්‍යා සංඛාරේ නිසා දැන් මේ දැනගැනීම ඇති වෙනවා. පෙර නිරුද්ධ වෙච්ච බවම දැක්කේ. අවිද්‍යා සංඛාරා සංඛාරපත්‍ය විඥානං මේ පිළිවෙලට. ඊළඟට දැන් මෙතන හටගත්ත දේ ඇත්ත ඇත්තටම දකින්න නිසා අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය සංඛාර නිරෝධය විඥාන නිරෝධය කියන්නේ. නිරෝධයේ පැත්තට දැනෙන්නේ. එහා එක මෙහාට ආපු නිසා ඇතිවීමට බලනවා. මෙතනින් බලනෝ නැති මෙතන ඇත්තට දෙතියෙන් දකින්නකොට විද්‍යා සංකාර නොදෙනකොට නැවත ආයතනයක හට ගැනීම අපරන්තේ ඥාන නැවත හට ගැනීම නැහැ නේද කියලා ගන්න. ඒකට විද්‍යා සංකාර නිරූප වෙනකොට විඥාන නිරෝධ විඥාන නිරෝධ ඥාන ගන්න. දැන් හටගත්ත පෙර විද්‍යා සංකාරය යෙදුන නිසානේ. පෙර මෙරිච්ච බව නොදැක නිසා දැන් සීකරට. න පෙර විද්‍යා සංකාරය නිසා විඥාන දැන් ආයතනේ මොකක්ද දුකේ ඇතිවීම දුකේ නැතිවීම දෙක යන ප්‍රතිචාර ධර්මයේ ඥාන ඥාන සිද්ධාන්ත මේක එක දෙන්නක් තියෙනවා ප්‍රමහදාසියේ කීමක් නිකීමක් දක්වනනම් ඒත් එක න්‍යායක් තමයි. මේ නිවන් දොරට දැස ගැනීම සඳහා මාර්ග එකයි න්‍යාය ගොඩයි. පුරේ මාන්තේ නමකට නම් 60000ක් කියලා කියනවා. සෝතාපන්න වෙනකොට කියන දහසක් නයි ප්‍රතිමයි. දහසක් නේද? එක ගඟයි බහින්න ප්‍රතිපල වල ගොඩක් ඒ වගේ ධාතුව ඇතුළේ හඳුනා ගන්න තැන නිවන් දොර. එතනදී 11 ධාතුවක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඤ්ඤාණ ධාතු, ආය ධාතු, පොට්ටබ්බ ධාතු, ආය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු අටලස්. එතකොට ධාතු ධාතු හැටියට තේරුම් ගන්නවා කියලා කියන්නේ එක තැනක් හඳුනගත්තොත් අපි අදිකම ඇහැ. අපිට ඇහැ කියලා යමක් නේ හම්බ වෙන්නේ. ඇස. ඇස කියන එක හටගත්තොත් දුකින් හටගන්නේ. ඒ දුකින් හටගැනීම කියන්නේ ඇස හටගත්ත දෙයක් නොමරේ ඉන්න බෑ. නැත්ති ජාතක සමර. හටගත්තොත් තමයි නොමරේ ඉන්නවා, නැරෙනවා. වෙනස් වෙනවා. එහෙනම් එහෙ හටගත්ත කියලා කියන්නේ ජරා මරණය. ජරා මරණත් පහතට බලනවා. ජරා මරණය හටගත්. එතකොට ඒ බඳු එහෙකට යම් කෙනෙකු ඇලුම් කරනවා නම් අප්‍රියන් හා තමයි ඒක සත්‍යක් නෙවෙයි.
එබඳු දෙයකට එළුණොත් ලැබු ලබන්න තියෙන සුවය දැන් මේ මොහොතේ ලබන්න තියෙන සැපේ අහිමි කරගෙනයි ඉතින් තියන්නේ. දකින්න තියෙන දහම අහිමි කරගෙනයි ඉතින් තියන්නේ. ඊළඟට මේක බලාපොරොත්තු වුණාට ප්‍රියමතුල වස්තුවක් හැටියට මේකෙන් ගෙන්නෙන්න වෙනවා හැමති ආකාරයෙන් මේක පවත්වන්න බැහැ. මේක ස්වභාවයෙන්ම ජරා මරණය දිලා මරණයටපත්. එතකොට මේ මාධුර දුවේ ස්වභාවයෙන් ගත්තත් මේ බලාපොරොත්තු ඉටුම වෙනකොට ඒ දුකට නෑ උපදිනවා කියන්නේම ජාති දුක. ගැගෙනීම දුක. ජරා දුක. මේක දිරෙන. ව්‍යාධි දුක. ලෙඩ වෙන. මරණ දුක. මේ හැමෝටම යන. අප්‍රියයි සම්ප්‍රයෝගවල. අප්‍රියන් හා එක් වෙන වෙනවා මේ හැම ප්‍රියයි ප්‍රයෝග දුක් මේ හැම සාපියංගෙම වෙන්නේ නැ වෙනවා ඒ කියන්නේ මේ දුක වෙනවා යම්කිසම් නලදසි සම්ප්‍රදිකා එහෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ලබන්න බෑ ඒව නොලදෙන කොටත් දුක වෙනවා ඒ නිසා සූපර්ගේ දුක් තුනක් වෙනවා ඒ නිසා එහෙනම් එහේ හටගත්තොත් දුක හට ගැනීමයි තියෙන්නේ එහෙනම් ඇයි දුක හටගන්නේ මොනෙන්ද හටගන්නේ කවුද මේක නිර්මාණය කරන්නේ? අන්න හොයාගත්තොත් අපිට එහෙ කියන්නේ මොකක්ද කියන උත්තරේට හොයාගෙන ගියොත් අපිට මොකද වෙන්නේ? ධාතු. නෑ. අපිට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුවරු මේ සියල්ල අවබෝධ කළා. බුදු නුවණට විසේ වූ සියලු දේ භාවකයාට අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා යමක් ලෝකයේ තුල ඇත්තේ සියල්ල අවබෝධ කරගන්න. උන්වහන්සේ අවබෝධ කරලා දැන් අපිට පාරක් හදලා තියෙනවා. අපිට උන්වහන්සේලා කළ සියලු දේ පිළිබඳව විමර්ශනය කළ යුතු නැහැ. ඒකයි ශ්‍රද්ධාව මොලිට කරලා තියෙන මානසික රීසාව. අපිත් මේ රූපය ගැන බලන්න ඕන මේ අත මේ මේ අත විස රූපේම බලන්න ඕන මේක කලාප බෙදන්න ඕන ධාතු මේක කීයද කියලා බලන්න ඕන මේවා කරන්න ගියොත් කවදාවත් වෙන්නේ නැහැ ඈ ඉවරයක් වෙන්නේ අපිට බුදු වෙනම වෙනවා ඔව් දැනුවත් යම් කියවල දැනුවත් වෙලා තියෙනක හොඳයි මොකද අපි භාවනාවේදී මේ මාර්ගය තුළ ලබන අත්දැකීම කියලා කියන්නේ අභිධර්මයේ තියෙන දේ තමයි අපි අත්දැකන්නේ අපිට ලැබෙන උත්තර ටික තමයි එතන තියෙන්නේ අපි යන පාරේ ලැබෙන සලකුණු ටික එතන තියෙන අපිට බලන බලන තැන සාක්ෂි තියෙනවා ඒ නිසා අපට මේ රූපයෙන් අපට රූප කලාපයක මිත්‍ර තියෙනවක් ගන්න ගන්න සේදා තියෙන ප්‍රතිවාදී සුවාදී කරනකෝට තියෙනවා ජීවිතයෙන් කියන මේවා තියෙනවා මේවා තියෙනවාද අපට පොත පාඩම් කරගෙන හිතන්න නෙවෙයි ඒක මේක දකින්න පුළුවන් ධර්මයක් නම් නෙවෙයි කවදාවත් නමුත් අපට ධාතුව කියන ස්වභාවය තේරුම් ගන්න ඉඩ නෙමෙයි මොකද යන්න සේකපා අපට අවශ්‍ය මානසික දැනලා. ඒ නිසා ඒ උන්වහන්සේ අපට දෙන්නු සීමාව තුළ කටයුතු කළොත් සමානවා. ඒ මුදුන් වෙනට විශේෂ වූ සියලු කාරණා පිළිබඳව අපි හොයන්නේ ගියොත් අපට කවදාවත් ඒ කාර්යය සිදු කරගන්න බැරිනේ. උන්වහන්සේ අපට මඟක් දෙන්නලා තියෙනවා. මාස් වෙන මාර්ගය තුළ අපිට රූපයක් හම්බ වෙලම නැහැ. අපිට රූපය හම්බ වෙලා තියෙන්නේ අවස්තන ප්‍රයෝජන නිසා අපිට හමු වෙලා තියෙන ප්‍රතිබිම්බයයි ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයේ හැටියට නොදකින තැන තමයි රූපයක් හම්බ වෙලා තියෙන්නේ. එතකොට අපිට රූපය නෙමෙයි සතරට වැරද්ද හේතුව වෙලා තියෙන ප්‍රතිබිම්බය නොදන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රතිබිම්බය හඳුන්වලා දුන්නා. එතන හඳුනා ගන්නකොට රූපය අපිට ගැටලුවක් කරලා නැහැ රූපය අප්‍රවාදයක් කරලා නැහැ. අපි මේ දිරණ මෙරණ කුණු වෙන රූපේක අපි යෙදෙනවා. මේවායිවිල්ලා අපට දුක් දුන්නට මේ අපි මේකේ දිලා තියෙන. දැන් පළඟැටිය පහළට වැට වෙනකොට පිච්චෙන. පහන ඇවිල්ලා පළඟැටියගෙන් ගෙහෙපුනේ. පළඟැටියයි පහන ඇවිපුනේ. ඉතින් අපේ මේ දිරණ කුණු වෙන දෙද වෙන කයක එළෙලයි. එල්ලුනේ අපි ඇත්ත යථාර්ථයේ යම් තැනකම දැක්කේ. ඉතින් අන්නේ එතන දකින්න නුවණයි දවස් කරන්නේ. ඉතින් අන්නේ ඒ දැක්මයි එතනයි දර්ශනයේ සුරජානන්ට දෙන්නන්නේ. මොකද මේ ස්කන්ධයන් ටික බලාගෙන ගිහිල්ලා අපට හම්බ වෙන තැන උත්තරය එතන තමයි. මේ සියලු තෘෂ්ණාව හටගන්න තැන. මොකද අවිද්‍යාව හා භව තණ්හාව කියන එක තමයි දුක් සමුදයට දැනෙන්නේ. භව තණ්හාව. දැන් බලන්න භව තණ්හාව කියන්නේ මොකක්ද? භව කියලා කියන්නේ ප්‍රභවය කියන්නේ. කර්ම භවය හා උත්පත්ති භවය කියන භවය දෙකක්. මොකද්ද කර්ම භවය කියන්නේ? ඒක අපිට වෙන විදිහක් නැද්ද ඔබ දකින්න? කර්ම භවය නෑ දැන් මෙහෙම හිතන්නකො. දැන් අපි එදාගත්ත නිදර්ශනෙ හිතර ගන්න. මේ හිතට පේන යමක් තියෙනවානේ. දැන් මොන අපි හිතා ගන්නකො බෙදා ගන්න. දැන් ආම නම පණවුක අවස්ථාව නෙමෙයි. යම් දැකීමක් දැනගැනීමක් විතරක් තියෙන යමක හැඩයක් හා වර්ණයක් පේනවා කියන්නේ. දැන් ඕකට නම එකතු කරනකොට කොහේ තියෙන එකද සිහි කරගන්නේ? අතීතය කියන්නේ මොකද්ද? අපි සිහි කරගන්නේ මොනවද? කාම භවය. කාම භවයනේ සිහි කරගන්නේ. මේ කොහේ හරි තියෙන එකක් සිහි කරගන්නවනේ මේ කාම භවය වෙ සිහි කරගන්නේ. සිහි කරගෙන තමයි අපි කාම ලෝකෙට එන්නේ. දැන් අපි මේ පෙනෙන දේ තුළ සිහි කරගන්න අපට ඉතුරුව තියෙන කාම භවය. කාම භවය නිසා තමයි උත්පත් භවය. කාම භවය කියලා කියනකොට ඒ අවස්ථාවම නෙමෙයි. එතනත් එහෙම එතනදී අපි විශේෂයෙන් ගන්න ඕන මෙන්න මෙහිමයි. දැන් අපි මේ පැත්තට හැරිලා ඇරුණාම එසත් රූපයක් ඇතුළේ යම් දැකීමක් සිදු වෙනවා. ආපහු මෙහි හැරෙනකොටම එහත් රූපයක් දෙකක් විරුද්ධ වෙනකොටම විඥාන ස්පර්ශ වේදනා සංඥා චේතනා සියල්ලම හැබැයි මේ Nirodhe නොදැක්කොත් අපේ ළඟ අදහසක් තියෙන මෙහි බුදුහාමුදුරු කෙනෙක් ඉන්නේ. බුදු පිළිමයක් තියෙනවා කියන අදහස. මේක තමයි කර්මය. දැන් මම ආපහු මෙහෙම ඉන්නකොට තමම මම සිහි කරගන්නේ බුදුහාමුදුරු කෙනෙක්. මේ සිහි වෙන නිසාමනේ මම ආපහු මෙහෙ හැරි දැන් මේ ඇරිලා ආපහු චක්කු විඥානේ උපදින්න චක්කු සම්පස්සේ වෙන්නේ නැහැ උපදින්න ඒ උත්පත්ති භවයට එන්න උනේ මේ කර්ම භවය සිහි කරගත්ත නිසා මේ තියෙනවා කියලා සිහි කරගත්තු ඒ කප්පත්ම තියෙනවා නෙමෙයි මේ ඔක්කොම අනිත්‍යයි කියලා අපි දකිනවා ඒ සියලු දේමද ඒ තැන්වලදීම නිරුද්ධ වෙනවා මෙන්න මේ කාම භවය කියන එක මෙන්න මේ ධර්මතාවයක් තියෙනවා අපිට අවශ්‍ය වූ කාරණාව. මොකද අපිට මේ මොහොතේ මොහොතකම මේ තියෙන අර හැදේ අර දර්ශනය පේනකොටම අපිට මේ මෙහාවල් දෙක සිහි වෙන බව ප්‍රතිදින්නේට නම එන අවස්ථාව නම එනවා. ධර්මතාවය කියලා කියන්නේ කවුරුවත් නොකරන හේතුන් නිසාම ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලිය. දැන් අපි මේකට සතු කරහම් શબ્දයක් එක්ක. මේක ධර්මතාවයක්. શબ્දය කියන එක දැන් මේ ගැටීම නිසාම හටගත්ත ස්වභාවයක්. ඒක ධර්මතාවය. ඒ වගේ අතීතය පිළිබඳව විතරනවා. ඒක සිතේම හටගන්න ධර්මතාවයක්. අපි අපි සාධාරණ වෙන කියක් නේ. මානසිකාර කියනකොට එන්නේ දැන් අස්ස වේදනා සංඥා චේතනා මානසිකාර. එතකොට මේ සිහි කරලා දෙන්නේ මේ බලලා මේ බලනකොට මේ නිරුද්ධ වුණා කියන මතකත අවිද්‍යාව. එතකොට දැන් ඔන්න එතනදී තමයි භව තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. මෙතන පෙනෙන දෙයි ඇත්ත නොදකිනකොටම හිත ගුවන්නේ භවයට. මෙතන මෙහි පේන ප්‍රාවටාප කියලා කාම වස්තුවකට යන්නේ හිත. කාම වස්තුවක් නේ අරමුණු කරන්නේ, කාම ලෝකයේ තියෙන දෙයක් නේ අරමුණු කරන්නේ. වටාපත කියලා දැන් සිතින් අරමුණු කරන්නේ කාම ලෝකෙන්නේ. කාම භවය. කාම භවය ඇති නිසා කාම ලෝකෙ. රූප භවය ඇති නිසා රූප ලෝකය, අරූප භවය ඇති නිසා අරූප ලෝකය. මේක ටිකක් අවශ්‍ය වෙන පුළුවන් තමයි. ඒ නෙත් කැමත නැත්නම් ජීවිතය කරලා යයි. ඒක තමයි රූප භව තණ්හාව කියලා කියන්නේ. දැන් ගත කරන්න ඕන නම් ඕනම ගත කරන්න වාස්තුවේ. හරි. ඒක හරි. මෙහෙමයි දැන් අපිට ඕන මෙන්න මේ බඳු ධර්මතාවයක් තමයි ලෝ සිද්ධ වෙන්නේ. මේ ධර්මතාවය නොදන්නාකම නිසා තමයි අපි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැනගන්නයි. දැනගත්තට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා අද දවසේ මේ මුලාවෙන කාරණාවල් වලින් මිදලා ඉඳහස් වෙන්න. ඊළඟට දැන් අපිට මේ ලෝකයේ තුල කටයුතු කිරීමේදී අපි ඒක ආවර්ජණයෙන් කරව ජීවත් වෙන්න පරස්තාවයක් තියෙනවා. නමුත් දැන් අපිට කෙනෙක් හම්බුණා මේ අවල් කෙනා කියලා හඳුනා ගැනීම සඳහා අපි අතීතයේ මේ කරලමයි දැනගන්නේ. නමුත් අපි දන්නවා මේක මේ දැනගන්නේ නැති වෙන්නේ ලතාවේ තුලයි. එයා එතකොට නුවණින් දැකලයි මේ සම්මත ලෝකයේ ඇසුරු කරන්නේ. ඒ නිසා සම්මතයේ තුල කටයුතු කරන්න පුළුවන්. ඒක ඌ දන්නවා සම්මතයේ තුල තියෙන නිතියව. ඔව් ඉතින් අපි කෙනෙක් උත්තරේ කෙනෙක් දෙයක් හැටියට හොව හඳුන ගන්නවා. ඒ කැමැත්තක් නැති අකමැත්තක් නැති තැනම තමයි බලන්න කොහෙන්ද? ඒ කියන්නේ එතනනේ අවිද්‍යාවන්සය තියෙන්නේ. නේද? කැමැත්ත ඇති තැන තියෙන රාගානුසය, අකමැත්ත ඇති තැන තියෙන ප්‍රතිග්‍රහණුසය. ඔය කැමැත්තත් අකමැත්තත් නැති තැන තමයි බොහොම බයානකම තැන
මොවෙන්නේ අපි දැනගන්නවා කියන කාරණාව මනාප වශයෙන් දැනගත්තත් අමනාප වශයෙන් දැනගත්තත් මනාප අමනාප වශයෙන් දැනගත්තත් දැනගැනීම කියන තැනට ඇවිල්ලා දැනගැනීම කියන තැනට එනකොට දැනගැනීම නානත්වයක් තියෙන පුළුවන් දැනගැනීම කියන තැනට එනකොට අර උපාදානස්කන්ධයන් පහළ උපාදානස්කන්ධයන්ගේ ඇත්තැතිමින් නොදැනම කරපු පැනවීමක් තමයි නැහැ මෙහෙමයි යථාර්ථයේ පරමාර්ථයේ දැකපු කෙනෙකුට සම්මතයේ සම්මතයේ වශයෙන් දැක සම්මත ලෝකයේ තුල ජීවත් වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා සම්මත ලෝකයේ තුල කටයුතු කළා. සියල්ල දැන දැක සම්මතයේ තුල කටයුතු කළා. හැබැයි උන්වහන්සේලා දන්නවා මේ සම්මතයේ තුල කටයුතු කරනකොට මෙන්න මෙබඳු මුලාවක් තුලයි මෙන්න මෙබඳු රැවටිීමක් තුලයි ලෝකයේ ඉන්නේ කියන මහත්ලා ඒව දැන දැක සක්කාය දෘෂ්ටි නැති කරන්නේ ඊට මෙහාදී බෑ සක්කාය දෘෂ්ටි නැති වෙච්ච දවසටත් ඔය ප්‍රශ්න කොහොමද තියෙන්නේ ඔබ දැන් ඔතන තියෙන්නේ දැන් අර මම කියපු වර්තමානයේ පිළිබඳව සැකේනේ අත්ති මේ අත්හාදී මම ඉන්නවාද මම කවුද මම නැද්ද එහෙනම් ඒත් එකනේ ඔය අහන්නේ. එහෙලා තියෙනවා. අපි යම් දවසක තේරුම් ගන්න වෙනවා මම කියන එක දෘෂ්ටියක් වෙනවා. මම කියන්නේ රූපේ වේදනාවක් සංඥාවක් සංකාරයක් වෙන්නේ අනේවත් නෙමෙයි. මේ ස්කන්ධ ටික නොදන්නා තැන ඇති කරගන්න පිටින්ම ඇති කරගන්න දෘෂ්ටියක්. අම්මේ කැටි දැන මිනිස්සු එක්කල ඉතාලදිනවා. අම්මේ අපඹේ ඇටි දැක් දවසට අපිට මිනිස්සුя කියන අදහස තිබුණා නම් ඒක ඉතුරුවක් නැතුවම ඉවරයි. ඉතින් දැන් අපි බලන්න ඕන ඔක අම්මේ අපඹේ ඇටිට හඳුනගන්න. ඒක හඳුනගන්නකම් මම ඉන්නවද මම කවුද මම නැද්ද? මේ කියන අදහස් එනවා. අත්තිමේ අත්තාපි මට ආත්මයක් මම ඉන්නවා කියලා එක්ක දෘෂ්ටියක් එනවා කොහොම නැහැ කියලා දෘෂ්ටියක් එනවා ඒවට තමයි වැටෙන්නේ ඒ දෘෂ්ටිය මිදෙන්නෙම මාර්ගයට ඇවිලීමෙන් නඩතුනේ ඒක සම්මාදිට්ඨිය කියන එක දෙකක් තියෙනවා සම්මාදිට්ඨි පහම්බෙක්කවේ ද්වයං වදාන සම්මාදිට්ඨිය දෙකක් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආපු කෙනාට ඒ සම්මාදිට්ඨිය නැවත නැති වෙන එකක් නෙවෙයි හැබැයි සෝතාපන්න භාවයට පත් වෙච්ච කෙනාට ඒක ප්‍රයෝජනෙත් නොගන්න හැම මොහොතකම රැවටෙන්න පුළුවන් මුලා වෙන්න පුළුවන් ඔතන නැන්සේ දන්නවා එකෙන් මොනින් ඇවිටෙන දැක්ම ගන්නවා හදා ගන්න තැනක්
එතකොට අනිත් කෙනා ලැබුණා ලැබුණ බව දන්නේ නැහැ. එනිසා ඊට මෙහා කෙනෙකු ළඟ කම්මස්සකතා ඥානෙ සමාධිය වෙන්නේ. උත්තර භාවයෙන් දකින්න එක ඒකට බාධාවක් නැහැ. උත්තර සංකල්පේ මතමයි කම්මස්සකතා ඥානෙ කියන්නේ. මම කියන ඇත කියන සංකල්පය. මෙලව ඇත, පරලව ඇත, මව් ඇත, පියා ඇත. ඵල දීපාක ඇත, මේවා කොහොමද? අත්ති. අත්ති දින්නන් අත්ති දින්නන් අත්ති දින්නන්. කප්පොත්. ලෞකික දැක්ම. ඒක ලේකින් දෙන්නේ අපි සත්පුරුෂවත් සංකල්පයේ කරගත්තා. ඒ නිසායි ඒ දැක්ම, ඒ දර්ශනය නිවන් දකින්න ප්‍රමාණවත් නොවේ. ඒ සමාධිත්වයේ ඒ මාර්ගය මග්ගා වරණයි. සග්ගා වරණ නොවු. සග්ගා වරණ නොවු ඒ මාර්ගය ආවරණයි. ඒකේ ස්වර්ගයේද සුගතියේද පාර තේනවා නිවන තේකේ. නියත මිත්‍යා දෘෂ්ටිය, ඡේද දෘෂ්ටිය, සග්ගා වර්ණද මග්ගා වර්ණ. සග්ගා වර්ණද මග්ගා වර්ණ. නියත මිත්‍යා දෘෂ්ටිය නැත කියලා ගත්ත දැන ස්වර්ගයක් මාර්ගයක් දෙක මාර්ගයක්. සාසත දෘෂ්ටිය තුළ ඇති කරගත්ත ඇත කියන සංකල්පේ මත පොද නැගෙනදී මාර්ගය ආවරණයි ස්වර්ගය ආවරණ නැහැ. සක්කාය දෘෂ්ටියක් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි ඒක සංඝාවරණද නැහැ මග්ගාවරණද නැහැ. ඒක සක්කාය දෘෂ්ටියක් වුණාට සංඝාවරණද නැහැ මග්ගාවරණද නැහැ. මේ සක්කාය දෘෂ්ටිය යම් විදිහකින් මග්ගාවරණ වුණා නම් අපි කොහොමද මාර්ගය වඩන්නේ? විරාතව ඥානකින් හම් වෙන්නේ නැහැ. අපි සිද්දල ආත්ම මම කියන සංකල්පයේ මතමයි මම නිවන් දකින්න මේ දෙක විදිහට මේ දෙකෙන් ගැලවෙන්න ඕන කියලා එන්නේම මමත්වය ඇතුළු. නමුත් ඒ සක්කාය දෘෂ්ටිය තුළවත් මාර්ගයේ ඇරඹුවොත් මාර්ගයට එනකොට ඒ සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. ඒ නිසා මාර්ගයේ ධාවරම නැහැ. බුදුරජාණන් වහන්සේලා මේ පිළිවෙලින් තමයි ලෝකාව වර්ධින් නලවල තියෙනවා. ලෝක වැඩි දෙනෙක් ගත කරන්නේ නියත මිත්‍යා දෘෂ්ටි නිවා කරලා වැඩක්. දැන් අද අපේ බෞද්ධයන් අතරේ ඕන තරම් ඉන්නවා. දැන් කතා කරන්න පුළේ යන්ත බන්තල් කියන මේ වැඩක් මොකටද වතර මොකටද වහල් මේ කියනකොට මොකද්ද මේ කියන්නේ? නියත මිත්‍යා මොකද දුව කරලා කාට දුව කරලා හරි ගියේ? කර්මය හා ඵලය පිළිබඳ විශ්වාසය. සම්මත කතා ඥානය නැහැ කියලා කියන්නේ මේක මුත්‍ය. නම බලු. එතකොට මේක භයානක දැනෙන. ඉතින් බුදුරජාණන් වහන්සේලාට එකපාරට අපිට ලෝකෝත්තර දර්ශනයක් දෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේලා වඩාත්ම හොඳ දැනගත්තා. දැන් අර ඉංචි දරුවේ අනුසුරක් කරගන්න පුළුවන් ආයුධයක් යමක් අතට ගත්තොත් අම්මා තාත්තා දෙන්නට දැන් මේක අයින් කරන්නත් ඕන. දරුවා වණ්ඩවන්නත් නැහැ. ඒ නිසා වෙනත් දෙල්ලම් බඩුවක් වෙනත් මොන හරි දෙයක් අතට දීලා අනුසුරක් කරගන්න දෙයක් නැහැ. ඉතින් බුදුරුත් කලේ තමයි. සුගති මාර්ගය කියලා ලෞකික මාර්ගය අතට දීලා අර මහා වරදකින් නේදවා. මේ කලහම දිව්‍ය ලෝක තියෙනවා, මේ සංපත් තියෙනවා, මිනිස් ලෝකේ මේ සංපත් තියෙනවා, රක්කවත් වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්, මේ වගේ බව සංපත් පිළිබඳව තියෙනවා. හරි නැලක්. අර මේක දෘෂ්ටියේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් කළවකට. එතන ඉන්න කෙනෙකුට වෙන දහම දෙන්න බෑ. මෙතන ඉන්න කෙනා තමයි ඊට වඩා යහත. ඊළඟට උන්වහන්සේ එතන පිළිපදිනවා. ඉතින් එහාට යන තමන් නැසත් වෙනම මාර්ගයක් ලෝකෝත්තර මාර්ගයක් ප්‍රනිස්රය කියලා කියන්නේ දැන් අපි මේ තින්කම උපනිවනට උපනිස්රය වේවා කියන හේතු වේවා ප්‍රකාර වේවා කියන අදහසමයි තියෙන්නේ. දැන් තින්ක උපකාර වේවා දැන් අපි තින්කම කරලා මේ සිත කරගත්ත උදාන තින්කම වහවහාගත්තර මරණාදී දිනවාට ලබනවා නම් කියන උපනිස්රය වේවා කියලා හේතු වේවා කියන අදහසමයි. මේ සියල්ලෙන්ම කියවෙන්නේ දර්ශන. සියල්ල තුළම කියවෙන්නේ දහම් නැස. ආලෝකය. මෙතෙක් තිබී චඳුර අවිද්‍යාව නැති මහඳුර දුරුකරණ කරන්නේ නැහැ වුණා. ඊළඟට විද්‍යා අවිද්‍යාව යන පැත්ත. විද්‍යාව ප්‍රඥාව ප්‍රඥාව විපාදේ. දැන් මේකේ කල් තිබුණේ වෙන දේශක නිදුකින් රැවටෙන බව. ඊළඟට බව. එන්නේ මුලා නොවන නුවර සම්ලෝ ඒක ඒ මාර්ගයේ ඉඳලා රහත් ඵලයේ දක්වාම සෝතාපන්න මාර්ගයේ ඉඳලා රහත් ඵලයේ දක්වාම ඒ ඇතුළත ඇති සියලු කාරණා ටික ඔය වචන ටික එහෙනම් අපි සෝතාපන්න භාවයේදී දකින්නට වඩා සතරදාමයේදී සාන්දාපි එතන දකින්නට වඩා අනාගාමී භවයේදී එතන ආතනෝකේ කතර සිද්ධ. එතකොට මේ හැමදැනකදීම හැමදැනකටම මේ වචනේ ඇල බලන්නේ. නිර්වාණය මෙනෙහි කරන්න දෙයක් නැහැ. මේ කාම ලෝකය අවිද්‍යාව බව තණ්හාව දුරු වෙන විදිහටම කටයුතු කරන හැම මොහොතකම අපිට හම් වෙන්නේ නිවනයි. එහෙනම් අපිට හැම තිස්සෙම නිවන ළඟට එනවා. අපි එහාට බලා ගන්නවා. ඒකයි. දැන් හේතු ගැටිලා අපි අහනවා දැනෙනවා වෙනෙනවා දැනගන්නවා කියන කාරණාව එනකොට ඒ ටික හම්බ වෙනකොටම අපි අහක බලා ගන්නවා වෙන පැත්තක තියෙන එකක් සිහි කර ගන්නවානේ. කාම භවය සිහි කර ගන්නවානේ. ඒකේ දැකම මොනවා හරි අධ්‍යක්ීමකට යනවානේ අපි. මෙතන බලාගෙන හිටියොත් වෙන මොකක්ද? හටගත් දෙන්නේ. නිවන එතන තියෙනවා කිව්වොත්. අපි මේ නිවන ළඟට එනකොට දිනහක බලා ගන්න එක තමයි වැදගත්. එන එකට යන්නේ. එහෙ සිහි නොකළ මෙතන හිටියොත් අපිට සම්පූර්ණයෙන්ම හම්බ වෙන්නේ නිරෝධය. නිරෝධය. එකවරක් නිරුද්ධය නිරෝධය දැක්කොත් ඉතරයි අවශ්‍ය වෙන්නේ. ඊළඟටම චක්‍රයේ දින්නා වෙනවා. එක තැනකින් එක මොහොතකට කැඩුණු කැලුණ තමයි. එක වරක් මේ හත ගන්න දෙයට අතීතයේ දී කර ගන්න තුරු මෙතන හතගත් දෙයට වෙන දේ බැලුවොත් අපරෝ එතකොට ආයතනයක් හත ගන්න කියන්නේ දැන් මෙතනින් වැවටෙන නිසා මෙතන උපදිලා උපදිනකොටම අපි වෙන දෙයක් දී කර ගන්න නිසා අපි විඥානේ තවදැනක පිළිදෙන විඥානේ තවදැනක පිළිදෙන විඥානස් සිටි රූප වේදනා සංඥා සංඛාර මේ හතර විඥානස් සිටි විඥානේ පිළිදෙන දැන් මෙතන මැරෙන්න යනකොට මේ තවදැනක ගිහිලා ඒතෝ රූපනේ මෙතන හටගත්ත ධර්මය හටගත්ත නිරුද්ධ වෙන ඉතොත් එතන හිතවගත්ත හටගත්ත විඥානේ හටගත්ත විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයයි නාම රූප නිරෝධයයි වේදනා නිරෝධයෙන් සංඥා නිරෝධයයි සංඥා නිරෝධයෙන් සාධන නිරෝධයයි සාධන නිරෝධයයි මේ ධර්මයේ උගන්වනවා අපිට මෙන්න මේ කියන ධර්මතාවයක් කතා කරන ධර්මයේ තේරුම් අරගෙන මෙලෙහි කොට බලන්න උත්සාහ කළොත් අපිට ඇවිදින් නිබඳි තැනකයි කියන යම් වැටහීමක් ලැබලා ඒ තුළ අපි ඉක්මෙන්න උත්සාහ කළොත් එයි අපි හිතමු මේ ජීවිත කාලය තුළ අපිට ඒ ධර්ම ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මේ ධර්ම මේ ධර්මයේ තරම් සංදිතිකයි මේ ජීවිත කාලයේ වරුණාන මරණ මොහොතදී උදේ මරණ මොහොත කියලා කියන්නේ තමයි දේශගතව ධර්මයේ දන්න කෙනාට ඒ ධ්‍යානයක ප්‍රතිචාරයක් කරගන්න පුළුවන් ධ්‍යානයේදී අපි වෙන්නේ පංචායතනයක් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් ඉතිහාසන්නේ මේ කනනාසයේ දිය ශරීරයත් එක්ක යන සම්බන්ධතාවයෙන් අපහැරගන්න මනස්තුලේ කාර්මනකට ඒ කාර්යයනේ ධර්මයේ දන්න කෙනාට දැන් මරණයටපත් වෙනවා කියලා කියන්නේ ඉස්සෙල්ලා මේ ආයතන ටික අක්‍රිය වෙනවා අදපණය මන ආයතනේ තමයි අවසානම ඉස්සෙල්ලා මරණයට යන්නේ එතන සිදු වෙන ධර්මතාවයේ අර අතීත ධර්මයේ ජීවුණු මරණ මොකද සමහර වෙලාවට අපි දන්නේ සාමාන්‍ය කෙනෙක්ගේ මරණයක් සමහරවිට නරුණ කෙන රහතන් වහන්සේ කෙනෙක් ඉදිරියට දුවා මොනවාදේ සාකමේ මරණය කියන බැරි වුණා නම් දෙවියන් අතරේ ඉඳලා මේ ධර්මය එතනත් බැරි වුණා නම් අනාගතේ පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය සත්‍යයි එහෙමත් නොවන නම් අතු බුදුරු කමීදී කතරගත්තා කියන්නේ මේ සතහාගත ධර්මය වැරදි වැසින් කළොත් කොයි මොහොතේ හරි නිවනම මේ ජීවිතය කරනවා නම් මරණ මොහොත මරණ මොහොත වැරදුනා නම් ධම්මකති දෙවිවරුන් අතරේ උපදින්න මම බැරිමන පස්සේ දෙවිවරුන් මම බැරිමන ආත්මයක් නේ. එතන මරණ මොහොත කියන්නේ අපිට මුදම අවස්ථාවක් වෙනවා. ඒක අපි සැවැතෙන තැන මුලා වෙන තැන. ඒක අපි හැමදේම කර්මයේ සිහි කරගන්නේ ඔය වෙන දෙයක් එක්ක. මේ වටාපත කියලා දැනගත්ත දැන වටාපත කියන දැනගැනීමට සාපේක්ෂව කුසලයේ අකුසලයේ වටාපත විරතලා කියලා කියවෙනත් පුළුවන් වටාපත වරතන් කළා කියලා කියවෙන්නේ එතකොට වරතම නම් ජීවනේ දුගතියේ යයි පූජා කරපු එක නම් ජීවනේ සුගතියේ යයි එතකොට සුගතිය දුගතිය දෙකම සාපේක්ෂක වුණේ වටාපත. වටාපත කියන දැන ගැනීම නැති කරා නම් මේ පව් දෙකම නැහැ. වෙන පාප බහිද. යන්න තරක් නැහැ. එතනදී අපි සාමාන්‍ය ලෞකික දැක්ම තුළ කරගන්නා වූ කර්ම ශක්තියින් මාර්ගයේ පිළිබඳව දන්න කෙනාට ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට කුමක් වේවා? අපේ ප්‍රශතර කුමක් වේවා? ධර්ම සම්‍යක් වේවා? විතර විතර පුරුදු කළ දෙයක් වේවා? සංසාරේ වෙනස් කාලයක කරපු එකක් වේවා? කුමක් ආවත් අවසාන ප්‍රතිඵලය තමයි යම දෙයක් හිතේට අපිට මවල පෙන්නන්නේ. එන්නන දෙයට අපි පැනවීමක් කළොත් අපට හබෝනොන්න යමක් දෙයක්. එතකොට ගත්තෙම අපි කාම ලෝකයට අයිතිය. දැන් අපි කාම ලෝකේ අතහැරුණේ කාම ලෝකයේ සංඛාර වේද. එතකොට එතනදී සමහර වෙලාවට ඒ ඊටපාපේක්ෂක වල පුද කරපුවා වපොර කරපුවා වෝ ඒ ලෝභ ගතිය වෝ දේශ ගතිය වෝ වටකට පුළුවන්. ඒ කුසල කුසලේ සංරූපීව හටගත් දේ හටගත් වෙනව නිරුද්ධ වෙන බව ප්‍රතිින් හටගත් බව. ප්‍රතිනිරෝධයෙන් ඉති නිරුද්ධ වෙන බව දැනුවොත් ඔබ්බි මරණය නම් සම්මුතිය කියන්නේ විශේෂ වූ අනාගාමී කෙනෙක් කියන දෙයේ ප්‍රත්‍ය ජීවිතේනවා. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනන්‍යාභි සංඛාර කියන මේ තුන පරිත්‍යාගය. සංත්‍යාගච්ඡ සංඛාරානේ. තුනම හරි. එතකොට මේ සංඛාර කියන තැන තමයි මම කියන්නේ දැන් වටාපත කියලා දැනගැනීම ප්‍රාවනම මේ වටාපතක් පිළිබඳව කතා නේද මම කියලා. එනකොට පුඤ්ඤාභි සංඛාර. වටාපතක් කඩලා දැම්මම වරකම් කළා කියලා ගන්නකොට අපුඤ්ඤාභි. ඊළඟට මේ පෙනෙන නිමිත්ත ධ්‍යානයක් අතුම නිමිත්තක් කරගත්තම තමයි අපි ආනන්ද කියලා කියන්නේ. ලෝකේ ධ්‍යානය කර. ආපු අවස්ථාව. ඒ ඥානේ ඉතේක පොර කිසිවක් නැත කියලා අපි තින්සි කියලා හොගත්ත දෙන ධ්‍යාන සංඥාදී අරූපීපත්. ඒකට මේ සියල්ලම අවිද්‍යාවක්. දැන් අපි අවිද්‍යාවම දුරු කරගත්ත. මේ දැනෙන ස්වභාවයම මේ පෙනෙන ස්වභාවය තුළ තියෙන දුක නේද? මේ සංස්කෘතියේ ප්‍රතිපදාන ස්වභාවය නේද මේ දුකයි. දුක දුක හේතුවට දැකෙන තැනම සමුදේ ප්‍රහාණය වෙලා නිරෝධය සාර්ථක වෙනවා. චතුරාර්ය සත්‍යය ඉන්නේ. දුක දුක හේතුවේ නොදකින තැන අපිට යමධ්‍යයක් හැටියට හම්බ වෙනවා. සමුදේ. නිරෝධය නේ මාර්ගය නේද? දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධ අඥාන දුක්ඛ නිරෝධ කටපාඩම් යන අඥාන ලැබුණු වෙන්නේ මේකත් අයන සංස්කාරයේ ඉඳලා තියෙනවා දුක දුක හේතියට ලකිනකොට සමුදය ප්‍රහාණය වෙලා කියලා ගන්නවා නිරෝධය සාර්ථකව ගන්නවා මාර්ගය වැඩෙනවා දුක්ඛ ඥාන සමුදය ඥාන නිරෝධ ඥාන මාර්ගය ඥාන චතුරාර්ය සත්‍ය පිළිබඳව නොනයි කියන්නේ ඒ නෝනේ යදොර කෙනෙකුට නැවත ප්‍රතිසංදේශ කියන්න විදියට කර්මස්සයයි ඒක තමයි පුරුදු කරනවා කියන්නේ. එබැවින් සේම අපි අදතරමින් දවසකට එවන් අරමුණු පහක් හරි අල්ලලා තිබුණොත් ඇති. දැන් අපි මොනවද? මේ ටිකක් වංගෙ දෙයට දාන මොල් ගහෙන් දෙපාරක් විතර එන්නම්. සාමකින් හාවින් මොකද අපි හොඳට බලවලු බැලුවොත් දෙකක් තුනක් හරි පොතු ගැලවිලා. ඉතින් අපි දෙතුන් හැරයක් බැලුවා යමක් දර්ශනා කරනකොට අපි යම් නැත්තක් නැතත්. ඔක තවත් එකක් මොල් ගහින් වැනිනකොට ස්වත්. ඉතින් ඔයගේ ජීවිත කාලය තුල එනගෙන යන්න යනකොට
දී කියන සම්මතේ නැති වෙලා කාල්මයි කියන සම්මතේ තියෙන.
මෙහෙම ඉතින් කෙනෙක් මරණ සම්මුතියේදී සංගීති තත්ත්වයකට අඩතුලට පත් වෙලා නිසාමත්ම අක්‍රිය භාවයේ පත් වෙන්න පුළුවන්. එයාගේ එහෙන් කිසිවක් හඳුනාගන්නේ නැහැ, කනට ඇහෙන්නේ නැහැ. නාසයට දැනෙන්නේ නැහැ, මුඛස්පත් වලට දැනෙන්නේ නැහැ, කයට දැනෙන්නේ නැහැ මොකක්වත්. මේ පංච ආයතනයේම නොදැනෙන ස්වභාවයෙන් යුක්ත වෙන්නේට වෙනවා, නමුත් නැවිලා නැහැ. එහෙන් කන නාසය දිව ශරීරය කියන මේ පහම අක්‍රිය වෙලා නමුත් කන පිටින් ඉන්නවා. සඤ්ඤා සහිතයි විඤ්ඤාණ සහිතයි මේ පහල ඇතුළත් මරායතනයේ කියන එකේ ක්‍රියාකාරීත්වය සාධාරණ වෙනවා. ඒක මේ කය පුරු වෙලා ගියත් ඒක වෙනම කාර්යයක්. ඒ නිසා ඒක මරායතනය නිතරම අතීතාර වුණු අනුභව කරමින් ඉන්නවා. එතකොට ඒ ගන්න අරමුණු විහාන වලින් කරන්න පුළුවන් දෙයක් තියෙන කාරණාව මතයි ඔබේ ඊළඟට ආත්මාවේ සිතාපේද දුපදීද කියන්නේ සිහි කරගන්න බැරි කරාට දිනක පව කරගත්ත ජීවිතයේ කොහොමද ශක්තිය වැඩි නම් අවසාන මොහොතේ මුදම කර්මයක් ඉදිරිපත් වෙනත් පුළුවන්. සමහර වෙලාවට ඒවා අනිශ්චිත වෙලා තියෙනවා. මනස්පස් අවුරුද්දක් නිමීමක චෝර දායකය සිතාපේද කියනවා. නිසිදාසක් අවුරුදු සිල්ලයක් අහවලු නැයිකලපත් හේරකපත් හේරකපත් නැහැ. ඉතින් අවසාන මොහොතේ ඇති කරගත්ත සිත නැදමයි. දැන් ධම ගන්න කෙනාට මොනවා ආවත් උසල් කුසල් දෙකේ කාරණාවක් නැහැ. උසල් කුසල් වෙන්නේ වරද්ද ගත්තොත් තිබුණ වෙනකොටම ගන්නවා මේ දෙකයි. එතන එහා වෙන්න දෙන්නේ නැහැ. එතන වරක මේ වෙනන ස්වභාවය තුළ තියෙන ආයතන ආරයලා තියෙන ස්වභාවයක පහරින් දහතුන් තියෙන නිස්සන ධර්මය අනාත්ම ධර්මතාවයක් නේද? ඒ තුන මෙයාගේ මරණය වෙන්නේ එතකොට අනාත්ම වූ ධර්මතාවයක් ඇති යථාර්ථයක් ඇති. එතන කර්මනේ කර්මනේ නැවත ප්‍රතිසන්දේකට යන්නේ ඉන්සානෙ නුඹේ නේද නායකනේ ප්‍රයත්න අපිට හැමදෙස්සෙම මේ බාහිර පංචායතනයේ ගැටිලා ඇතුළත වෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම ඇතුළතින් පිටත වෙන අවස්ථාවකුත් තියෙනවා. ආයෙෙන් ආරමුණු ගැටිලා ඇතුළට අරගෙන ඇතුළෙන් කියන අවස්ථාවක තුන ඇතුළෙන් කී වෙලා පිටත වෙන අවස්ථාවක් මේ වෙනකොට දුරුනාමු දුක් කියලා කියන දෙකේ ඉන්නවා කියලා විතරකට මම හිතන්නේ. එහෙම ධර්මතාවයක් තියෙනවා. එහෙනම් ඉතින් යාට එහෙට යමක් අරමුණු එන්න බවක් නැත්නම් කනට නොඑන බවක් නැත්නම් ඒකෙදි මෙච්චර දුරට සාර්ථකයක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් අර ජීවත් වෙන ඉනායක යමක් කළාම එයා කෙලවසතුලක් වෙනවා තේරුමක් කළා. දැන් එනම් හරි නේද වෙලාව. මරණය කොහොම හරි වෙයි මැරෙන්න කලින් කරගන්න තියෙන දේ තමයි කරගන්න. ඔන්නින්ින් මම ගියාද හැරලා මියා ගියාද කියලා අපි දන්නේ නැහැ. අපි හැරලා හිටියේ නැහැ. අපි හැරලා හිටියේ නැහැ. අපි හැරලා හිටියනම් තමයි තේරුම් ගන්න ඇත්තටම නිින්දෙන් මරනවාද හැරලා සමාහලට හැරලා කවුරුත් නැති නිසා කියලා ගන්න දෙයක් නැතුව අදෘතියක් පිළිගන්න නැතුව හැරෙන්න පුළුවන්. කොහොම හරි ඇත්තටම සමාහර කෙනෙකුට ස්වභාවිකව එහෙම මරණය සිදු වෙනවා. කොහොම වුණත් මරණය කියන එක ආකාරයක් නේ ක්‍රමයක් නේ තරක් නේ ගුණාවක් නේ. කොයි ආකාරයකට හෝ කොයි ආකාරයකට හෝ සිදු මරණය කියන අවස්ථාවේදී අපි කාටවත් දෙමෙයි යමක් උදව්වක් කරනවා නම් තමයි කියන්නේ තමයි තනතුරු ගාවි. මට තව කෙනෙකුගේ මරණය ගැන මට කරන්න දෙයක් නෑ. ඒක වළක්වන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා තමන් අනුන්ගේ ස්වභාව අනුබුදුයි අනුංගර දැන් අපේ අම්මා උනා පිටා වෙනකල් පදා හඳුරු කෙනෙක් ඉන්නවා හඳුරුමාව එයාට දායි කියලා පොට්ටක් අඳු කරලා හිතුවත් වැරදි වෙන්නේ මට කරන්න දෙයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා අත්හරන්න මේක. අත්හරි අත්හරන උනා. තමන්ට තමන්මයි තියෙන්නේ. ඒ නිසා මට මමමයි පිළිගත දෙයක් කියලා. දැන් මේ වරපොත පොඩක් තුනක්. බලන්න බුදුරජාණන් වහන්සේ මහ රජවරු මහ සිතුවරු කස්සේ කියලා දෙවියෝ ගාත්මී කියපත් කරනවා. අන්තිම මොහොතේ වදරු පොඩක් තියෙනවා. ආනන්ද මට සම්පූර්ණයක් වෙන්න කියලා තුනක්තාවක් කියලා. ඒ වුණාන්තේත් අපි එහෙම වුණා නේද? මේක තමයි ලෝකයේ ස්වභාවය. ඒ නිසා අපි ගැන හඳුනාගෙන කියන්නේ අපි ගැන විශ්වාස කරලා කියන්නේ මේක අවශ්‍යිත අපිට කරගන්න පුළුවන් අස්තෝලියස්තර අස්තෝලිය. ඒ මොනක් ඒ පිටු තමයි අපි මේ අත්‍ය දීපා විතරට ආගන්නේ කරා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා මෙනෙහි කරගන්න පුළුවන් මොන දෙකීමක් නැතුව හරි ඒ පහළවෙනි කුසලයක්. එතන සුභතියක් නෙමෙයි. මොද සුභතියකට නොවන ඇතුව. මොද නොවනක් ඇතුව උපද. දැන් මොද ධර්මයේ තේරුම් ගන්න පුළුවන් දියුණු නොවනක් ඇතුව උපදිනවා. භාවනා මනසිකාරය භාවනා කර්මයක් වරමුණු කිව්වා. දියුණු ඥාන ශක්තියක් ඇතුව ධර්මයේ කර්මයේ තීරණය කරන්නේ වඩා බලවත් වෙනවා කියන එක. ධර්මයේදී ශ්‍රාවණා මේකෙන් කරන්නේ. දැන් මම සියදතාව කියන්නේ විදර්ශන පටන් ගන්න දක්වාම සීල සමාධි භාවනාදී මේ ක්‍රියාවන් වලින් සීල සමාධි ප්‍රඥාව සමග සොයමින් ධර්ම සාකච්ඡා කරමින් භාවනා කරමින් ඉදාල සරත් සංගායයක් සංගායයක් සිදු කරගත්තේ මේ සිදු කරගත්ත සියලුම සරත් සංගායයන් වේ කුසලත් කරගත්ත මේ ප්‍රතිපත්තිය පැවැත්ම ඉන්නේ නැති කීයක් ඇතුළත් ඉන්නේ කීයක් විතරද